சாது 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 திருமணம் திருமணம்
சாது 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 சாமி நாசிக சிவ தியாகத்திலும்
சாது 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 சாமி நாசிக தேர்வான் சரணாய் நிதுக் நிரோகி சுயல் அதில் வாக்கிலுக்கா
சாது சாது சாமி நாசிக தேர்வான் சரணாய்
திருவான் சரணாய் கௌரவனீய சுவாமின் வகன்சேலா சகா ரவி மகாத்மே ஏத்துல சியலு தினாட்டம එහෙමනම් අද දිනත් අප මේ සූදානම් වන්නේ සඳුදා දිනයන්හි පවත්වන මේ ධර්ම සාකච්ඡාව දෙවනි කොටසට සහභාගී වීම සඳහායි. ඒ සඳහා මෙම ධම්ම සභා මණ්ඩපයේ වැඩම කර සිටිනවා. නම කියන්න අවසරයි ගෞරවනීය තලමල් විල ඥාන විමල ස්වාමින් වහන්සේ, ගෞරවනීය කුරුණෑගල රතනසාර ස්වාමින් වහන්සේ, ඒ වගේම ගෞරවනීය මාතලේ අමතදස්ස ස්වාමින් වහන්සේ, ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර රවි කොග්ගලගේ මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. ඉතින් අපි සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අපි ස්වාමින් වහන්සේලාට සහ රවි මහත්මයාට ආරාධනා කර සිටිනවා අද දින මේ ධර්ම සාකච්ඡාව ඉතුරු කොටස පවත්වන ලෙසට. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි හැම දෙනාටම. නැවත වාරයක් මම අපි හැම දෙනා වෙනුවෙන් අපේ සම්බන්ධ වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේලා දෙපා නමස්කාර පූර්වකව මේ සාකච්ඡාවට පිළිගන්නවා. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අපට සාකච්ඡා කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මාචාර්යතුමනි, ස්වාමීන් වහන්සේයි, මේ අපි පටන් ගැනීමක් විදිහට අපි දැන් කවදත් උත්සාහ කරන්නේ මේ අපේ අත්දැකීම කියන්නේ අපේ ජීවිතයේ සාමාන්‍ය මේ ඇසීම දැන ගැනීම අද වශයෙන් තියෙන හැම අත්දැකීමක්ම කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිපිය අහලා තියෙනවා. අපි එතකොට ඒක එතකොට අපි පොඩ්ඩක් තවදුරටත් පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද, අපි පොඩ්ඩක් අපි ඒ ගැන තවදුරටත් මේ තේරුම් ගත්තොත් මම හිතන අපි තුළ තියෙන ගාක් ප්‍රශ්න වලට විසඳුමක් වෙනවා. අපි තාමත් අපි කොච්චර උත්සාහ කළත් අපි තුළ තියෙන දෙයක් තමයි මේ, අපිට දෙයක් ලැබෙනකොට අපි ඒක ලැබ ගන්න උත්සාහ කරන අපිට තියෙන පුරුද්ද, සංසාරික පුරුද්ද නිසා. ඉතින් ඒ ලැබ ගන්න දැක්ගත්ත ගමන් අපි එතනින් එහාට කිසිම ගැළවිල්ලක් අපිට නැහැ. එතන අපි ඉස්සර වෙනවා, එතනම අපි ගිලා බසිනවා. ඉතින් අපිට මේ නිතරම දැනෙන ප්‍රශ්නෙන් අපි මේ සමුඟක් වෙලාට අපි ලකුසාන් වහන්සේත් අපි ඔක්ලට වේදටපත් කරන එකම ප්‍රශ්නේ නිතරම ඇහැලා ඉන්න පොඩ්ඩක් ඒක ගැන ටිකක් පැහැදිලි කරගම් කියලා හිතන රවි මහත්මයා, ඒකට මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා පොඩ්ඩක් අපි ඒක ගැන පැහැදිලි කරගම් කියලා. තුරුවන් සර්ණ
ඔව් තුරුවන් සරණයි අපේ සංහන්සලා මම හිතන්නේ ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අංච උපාදානස්කන්ධේ කියලා කියනවා මේ සද්දනේ. දැන් එතන මම හිතන්නේ අත්දැකීමක් එක්ක අත්දැකීම කියනකොටම පංච උපාදානස්කන්ධේ මේක ඒ වචනෙන් යන්න ඕනද, නැත්නම් මේ සොතීය බව සොතීයත්වය නැත්නම් මේ මම කියන හැඟීම දැන් අත්දැකීමක් එක්කම අපිට තියෙනවනේ ප්‍රශ්නය, කවුද අත්දැකීම? මම නිවේ නම් කවුද? ඒ කියන්නේ මම කියන එක එතනම යෙදිලා කියන කතාව වෙන මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කළොත් හොඳයි කියලා හිතන අපේ ස්වාමීන් වහන්සේලාට ගෞරවයෙන් ආරාධනා කරනවා. යම්කිසි අදහසක් දක්වන්න තෙරුවන් සරණයි.
මාර්ගයක් වගේ මාර්ගයට යමු සඳහා අපි සන්තකව තිබිය යුතු ගුණාංගත් මේ හැම දෙයක්ම හැම පැතිකඩක්ම අපට පුළුල් කරුණාවකින් සහ සැලේ අනුකම්පාවකින් දිනාටම කරුණ කියලා දෙන සාටත් මේ ජීවිතයේ යථාර්ථය ජීවිතයේ ඇත්ත ඇක්ෂතියෙන් පහදිලි කර දීලා උත්තරීතර දහමක වටිනාකම ඉස්මතු කරන අප පාදික කල්යාණ මිත්‍රෝත්තන පුජනීය සංකේන අවශ්‍යය අපි අලෝවි අනුන්දසේ ගුරුදේව සම්මාසේට ගෞරවය ප්‍රකාශ කරමින් මේලාවේ අපේ අනිත් සම්මාසේලා සහ සම්බන්ධ වෙනවා. මේ සම්මාසේලාටත් සිටින් මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්නට ආරාධනය කරමින් පුංචි අදහසක් දක්වන්නම්. සම්මාසේ උදේ සාකච්ඡාවේදීත් ඉතාමත් අර සාමිනාසයට යොමු කරන අද ප්‍රශ්න කිහිපයක් එක්කත් සිහිපත් කරන්නට යෙදුනා. අර පරියාය කියන කාරණය නිරවද්‍යව පිරිසිදු කරන්න සුතය හැටියට කියලා. ඉතින් මෙතෙන්දී අර පංච උපාදානස්කන්ධ කියන වචනය අපිට කතා කරන්න පුළුවන් තැනක් එක්ක නෙවෙයි, නුවණක් එක්ක කතා කරනවා කියලා මම හිතන්නේ සාමිනාසයේ ලස්සනට පැහැදිලි කරා. පහුගිය කාලේ පුරාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වචනත් පුප්පසූත්‍රය ඇසුරු කරගෙන ඒ කාලේ හිටපු පින්වත් ශ්‍රමණ ගෞතමයන් කියන ශ්‍රමණයන් බ්‍රාහ්මණයන් නැත්නම් ශ්‍රමණ බවත්තු ඒක ඒ කාලේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවන් නිට්ටයයි දුවයි ශස්සතයි අවිපරිණාම ධම්මයි කියලා තියෙන නිට්ටයයි ස්ථිරයි ඒකාන්තයෙන් පවතිනවා නොපෙරළෙන සුළුයි කියලා කිව්වට පස්සේ නොපෙරළෙන සුළුයි කියලා කිව්වොතින් ඒක වැරදි කියලා කිව්වොතින් මමත් ඔව් ඒක වැරදි කියන ඒ සම්මතයේ ඉන්නවා අට්ටි සම්මතං කියලා. අට්ටි සම්මතයෙහි රූපය අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි කියන්නේ දේ සත්‍යයක් කියලා අන්නේ ටිකක් පැහැදිලි කරද්දී ඒක ඔව් මමත් ඒ අත්‍ය සම්මතයෙන් කියන්නේ අනිත්‍යයි කියලා ඇටයි උටින් මමත් ඒ අත්‍ය සම්මතයේ ඉන්නවා. හැබැයි මේ ඒ රූපය කියලා කියන්නේ ලෝකේ ලෝක ධර්මයක්. සං තථාගතෝ අභිසම්බුද්ධිතේ අභිසමේති අභිසම්බුද්ධිත්වා අභිසමිත්වා අචික්කති දේශේති පඤ්චේති පට්ඨේති විරති විපති උත්තානි කරෝති කියලා ලෝකේ ලෝක ධර්මයක්. තථාගතයන් වහන්සේ අභිසම්බුද්ධිත්වා අභිසමිත්වා විශේෂ නොවනකින් අවබෝධ කරගෙන ආචික්කති දේශේ කියන්නේ පැහැදිලි කරනවා, ප්‍රකාශ කරනවා, විභජනය කරනවා, ඉස්මතු කරලා ප්‍රකාශ කරනවා කියලා පැහැදිලි කරා. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන විග්‍රහය යටදී සංඝහන්සේ ලස්සනට පැහැදිලි කරා. ඊළඟට අපිට පැහැදිලි කරලා දුන්න සංඝහන්සේ රූප වේදනා රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියන කාරණාවන් මේ මහා පුන්නමා සූත්‍රයත් පාදක කරගෙන විස්තර කරලා දුන්න පංච උපාදානස්කන්ධ කියන්නේ සක්කාය කියන වචනයත් එක්කයි කතා කරන්න වෙන්නේ. ඒක සක්කාය කියන සූත්‍රයේදී පැහැදිලි කරලා දුන්නා සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන වචනයක් කියලා. එතකොට සක්කායක් ගැන අපිට කතා කරන්න වෙන්නේ ඇත්තරම විතර්කයකින් ගිහිල්ලා ධම්ම සංඥාවකින් හරි ධම්මාරම්මණයකින් හරි ධම්ම විතක්කයකින් හරි ධම්ම විචාරයකින් නෙවෙයි කියලා සම්මහන්සේ අපිට කියලා දුන්නා. ඒක සක්කාය කියන කාරණය නුවණක් එක තමයි කතා කරන්න වෙන්නේ කියලා. එතකොට එතෙන්දී කන්ද සූත්‍රය අලලා සම්මහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා පංච උපාදානස්කන්ධ කියනකොට අතීත අනාගත පච්චුප්පන්න ওই විදිහට කාරණා ටිකකට සාසවා උපාදානීය ආශ්‍රව සහිතයි උපාදානීය ලංකර ගැනීමට හිත කරයි කියන උපාදානීයයි උපාදානීයට අයත් උපාදානීයට සුදුසුයි කියන කාරණාවත් එක්ක උපාදාන කන්ද පැහැදිලි කරා. ඒ පැහැදිලි කරන්නේ නුවණක් එක්ක විග්‍රහයක්. එතකොට ආයි කන්ද පිළිබඳව විස්තර කරා කන්ද සූත්‍රයේ ඒ වගේම මහා පුන්නමා සූත්‍රයේ කන්ද කියලා කියනකොට අර සාසව උපාදානීය කියන වචන දෙක කතා නොකර ඊළඟට නොකර මාර්ගයක් පෙන්නපු තැන ඒකේ මාර්ගය විස්තර කිරීම. එතකොට අපිට ඒ හැරෙනකොට ආයිත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන ඉතිරූපං ඉතිරූපස්ස සමුදය ඉති කියන වචනයක් තිබුණා. එතකොට අර යෙදෙන තැන් අනුව මේ එතකොට සමහර තැන් රූපගතං කියලා විස්තර කරනවා නේද? එතකොට අර එතකොට ඥානය ආර්ය නිවේදික ඥානයක් ප්‍රකාශ කරාල්සි පංච පාදානස්කන්ධේසු කියලා පැහැදිලි කරා. පංච පාදානස්කන්ධය කෙරෙහි කියලා පැහැදිලි කරා. ඉතින් ওই විදිහට අර යෙදෙන තැන අනුව විස්තර කරන්න ඕන කරගන්න ඕන කියන සාරණේ සංඥාසේ බොහොම ලස්සනට අද උදෑසන කාලේ පැහැදිලි කරා. ඒ සක්කාය දිට්ඨි ප්‍රහාණය පොතේත් ඒක නිරාකූලව බොහොම විස්තරව පිරිසිදුව කෙනෙකුට ඒක තාම නිර්වද්‍ය වේ කාරණාවන් ඒ පොත්වල සහ සංඥාසේගේ දේශනා තුළ පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් අර අපි අර පංච උපාදානස්කන්ධය කියන ඇත්තරම අපිට යොමු වෙන්න තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වචන පහ ඒ අන්න එතනින් තමයි අපිට යොමුව කියන දේ යොමුවගෙන කතා කරන්න වෙන්නේ. අර වංච උපාදානස්කන්ධ කියන වචනේ කතා කරන්න වෙන්නේ නුවණ පුජ්‍යලත්තේ අලලා කතා කරනවා. හැබැයි ඒ අලලා කතා කරාට නුවණක් එක කතා කරන්නේ පංචස්කන්ධ කියන දේ කතා කරද්දී මාර්ගයක් ගැන කතා කරනවා. ඒත් එලියට විස්තර කිරීමක් කරන්නේ මාර්ගය අලලා විස්තර කරනවා. හැබැයි ඒක ලැබීමක් භුක්ති විඳීමක් එක නෙවෙයි කතා කරන්නේ. ඉති රූපං ඉති වේදනා ආදී වශයෙන් කතා කරත් එතෙන්දි මාර්ගයේ අර්ථාන්විතයෙන් විස්තර කරන මෙසේ කියලා විස්තර කිරීමක් න්‍යාය ඉදිරිපත් කිරීමක් එක්ක විස්තර කරලා තියෙනවා. ඒ නිසා එතෙන්දී අපි නිරාකූල කරගත යුතු වෙනවා, පිරිසිදු කරගත යුතු වෙනවා. අපේ ගෝචරත්වය අපිට සමීපත්වයේ වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණේ. සමිංහන්සේ ඒකදිත් සමිංහන්සේ පැහැදිලි කරලා දුන්නා අන්නේ විමුක්තිකාමී ඔය රූපයම විමුක්තිකාමී චින්තන රටාවෙන් හිතලා රූපය සමහර රූපය ඇත්තේ කියන්නේ රූපය කියන රූපයම හිතලා ඒ කෙලවරට ගිහිල්ලා එක්ක අරූපයට යනවා. එහෙම නැත්නම් අසන්නියට යනවා. ඇත්තේද නැත්තේද කියලා නේව සංඥා නාසඤ්ඤා එතනට ගිහිල්ලා එතනින් ඒ ප්‍රතිපදාවෙන් නතර වෙනවා. ඒක ඒ වැර පැවැත්ම නොපැවැත්ම කියන කාරණේ පැවැත්මක නැවතත් තහවුරු වෙන බව සයින්හන්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. හැබැයි දැන් රූපය කියන්නේ ලෝකේ ලෝක ධර්මයන්නේ. එය ඒ ලෝක ධර්මයේ අபிසම්බුද්ධිත්වා අபிසමේති අபிසම්බුද්ධිති භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරා. එතකොට මෙතෙන්දී අවබෝධ දෙකක් ප්‍රත්‍යක්ෂ කියන්නේ අවබෝධ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරා. හැබැයි එතෙන්දී අදහස් කරන්නේ අර රූපයම තමයි පාදක සමන්ති පිළිඹුවක් ඉස්මතු වීමක් තමයි එතෙන්දී මේ විස්තර කරන්නේ පාදක කරගන්නේ. හැබැයි ඒ පාදකත්වය කෙනෙක් සමන්ත විමෝක්ෂයක් කියලා තහවුරු කරගන්න පුළුවන්. තව කෙනෙක් ඒ පාදකත්වය මේ පිරිසිඳ දැකලා එතර විමස් කරගන්නත් පුළුවන්. ඒකට තමන්ගේ තමන්ට විමුක්තිය ප්‍රත්‍යක්ෂ වුණා යයි කෙනෙක් හැබෑවටම සත්‍යතෝ තේසතෝ සත්‍ය වශයෙන්ම ස්ථිර වශයෙන්ම අදහසකට යනවා. නිවීමක් කියලා ශාන්ත විමුක්තියක් කියන තැනට ගිහිල්ලත් ගොනුගත වෙනවා. එයාට ඒක විමුක්තිය. හැබැයි බුද්ධ වචනේ පැත්තෙන් තමයි ඒක විමුක්තියක් නොවනක භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන විග්‍රහයේදී රූප වේදනා සංඥා සංකාර විඥානම තමයි කෙරීමට යන්නේ. හැබැයි ප්‍රත්‍යක්ෂ විමුක්තියක් කියන කාරණේට කියන්නේ ලබාගත් විමුක්තියක් කියන කාරණේට එහා ගිහලා ඊතර වීමක් කතා කරන්නේ. ඒ ඊතර වීම කතා කරන්නේ නුවණකින්. එහෙනම් ඒ නුවණකින් විය යුත්තට අපි නුවණට ආහාර ඉත ධම්ම සූත්‍රය පැහැදිලි කරන 80 90 විමසීම කියන කාරණය ඒ 80 අහන දෙයට අනුව විමසීම කළ යුතු වෙනවා. ඒ අහන්නත් සුදුසුකම මදිකම නිසා තමයි ස්වාමීන් වහන්සේ ඔය මම කවුද කියන කෘතිය සම්පාදනය කරලා ඒ තුنين කරුණු ඉස්මතු කරන්නේ. ඒ හැකියාවත් ඉස්මතු කරලා ඒ හැකි ඒ ඒ ඒ කෘතිය තුරිනුත් අපේ මේ ඕනම කෙනෙකුට ජීවිතයේ පාදකත්වයන් ඔස්සේම තමයි හිතීම දියුණු කරගන්න හිතීම තීව්‍ර කරගන්න උත්සාහ වෙන්න ඕන කියලා පැහැදිලි කරන්නේ. ඉතින් අර ඒ නිසා අපි අදහසක් ඇටියට ගනිමු. රූප උපාදානක් සඳ නැත්නම් රූපක් ඛණ්ඩ කියන කාරණය ඒක නුවණක් එක කතා කරන්න තියෙන නිසාවෙන් අපි ස්වરૂපය කියන්නේ මොකක්ද? නැත්නම් ඉද්දීම කියන්නේ එහෙම නැත්නම් ඇද්දුම් කනවා කියන්නේ මොකක්ද? විඳපු දේ කියන කාරණයට වඩා විඳීම හඳුනා ගත්තේ වෙනුවට හඳුනා ගැනීම සකස්ච්ච දේන ක්‍රියාවක් වූ දේ වෙනුවට ක්‍රියා සකස් වීම සකස් දැනගත් දේ කියන දේ වෙනුවට දැන ගැනීම ආදී වශයෙන් අනේ සංසිද්ධිය කුමක්දයි කියලා විමසන්න යමු. ශාමින්වහන්සේ උදේට මතක් කරා හැබැයි සංසිද්ධියක් කඩකඩා බලන්න ගිහිල්ලා ඒ ශාමින්වහන්සේ අපිව හිතන්න අපි පවුරු පදනම් දාලා වැටකඩුළු දාලා සීමාගත කරලා ඒ සීමාගත කරලා ඒ දීපු කාරණාවන් ධර්මයේ කියලා ගන්න එපා. හිතන්න යොමු කරන කාරණාවන් හිතීම පිණිස පමණක් ප්‍රයෝගී කරගන්න. ඒකෙන් අපිට හිතේ මේ හැකියාව සත්‍යතාවය ඇති කරගන්න කියලා පැහැදිලි කරයි කර මෙත්ත සූත්‍රයේදී තර සක්කෝ කියන වචනයත් එක්ක සංනාත බොහොම ලස්සුතිවරතර ධාම ඉහිරි විවරණයක් කළා. ඒ තැන් වලින් යමු කියන අදහසත් කරමු. අපි අනිත් ස්වාමීන් වහන්සේලා දෙනම තවදුරටත් මේ සම්බන්ධයෙන් කරුණු කතා බහ කරනවා. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට නමස්කාර වේවා. වැඩින්න ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි. ඒ ආරි මහත්තයා අහපු ප්‍රශ්නෙත් එක්ක ඇත්තටම මම කියන එක ඇහෙනවද?
ඇහෙනවා ස්වාමීන්
වහන්සේ. මේ ඒ ආරි මහත්තයා ඉදිරිපත් කරපු ප්‍රශ්නෙත් එක්ක ජීවිතයේ හිතන තැනයි ඊට පස්සේ පංච උපාදානස්කන්ධය කියන වචනය අරගෙන තමයි කතා කරේ. එතකොට මේ අපිට ජීවිතය හම්බෙන්නේ සූත්‍ර පිටකෙන්ද කියලා ඉස්සල්ලා නිවැරදි කරගන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතේ හිතන තැනකට ඇයි එහෙම එකක් ඒ වචන ටික ගන්නෙ? එතකොට දැන් අපේ විවහාරයේ ඒ වචන තියෙනවද? අපි කොහොමද අපි අපේ මේ ශබ්දකෝෂෙට ඒ වචන ටික ගන්නෙ? කොමන පදනමකින්ද ගන්නෙ කියන එක පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා. එතකොට අපේ ජීවිතේ අපේ සොකී නිරුක්තිය තුළ අපිට ඒ වචන කොහොමද හම්බෙන්නේ? ඒ කියන්නේ අපි යනකොට දැන් මොකක් හරි දෙයක් අපේ ජීවිතේ හිතනකොට අපි මොකක් හරි කයින් යමක් කරනකොට හිතනකොට වචන කතා කරනකොට අපි එහෙම භාවිතා කරනවද? ඒ හිතන පොඩ්ඩක් හිතන්න වෙනවා. ඒකෙන් දැන් අපිට ජීවිතේ හිතනකොට අපිට මොකක් හරි ස්මතු වීම ප්‍රකට වීමක් එක්කනේ අපිට යොමු වෙන්න තියෙන අපිට තරහව මොකක් හරි ඒ වගේ ස්වරූපෙ ඉන්න පුළුවන්. එහෙම නැත්තම් මොනවා හරි දැකීමක් හරි මොනවා හරි අපිට තේරෙන තැනින් මේක පටන් ගන්න තියෙන්නේ. එතකොට දැන් අපි ඒවට ලැබෙන දෙයට නම් කරන්න ගියොත් එහෙම වෙන්නේ මේ අපිට යමක් හම්බෙලා හම්බෙච්ච දෙයට අපි නමක් දානවා මෙන්න මේක ස්වරූපෙ කියලා. දැන් අපිට ප්‍රකට වීමක් ඉස්මතු වීමක් කියන කාරණාවක් එක්ක තමයි අපි හොයන්න බලවෙන්නේ. එතකොට එතන ප්‍රකට වීම ඉස්මතු වීම තියේදී ඒක මේකයි මේකයි කියලා නම් කරන්න ගියොත් එහෙම අපිට වෙන්නේ මේ අර කියන හරිම කෘතිමයි මේක. එතකොට දැන් සාමාන්‍යයෙන් නිතරම කතා කරන්නේ මේ අර අපි සිතිවිලි දීලා බලන් හදනවා. එහෙම නැත්නම් කොහොම සංකල්පයක් තමයි. නමුත් අපි ඒක තුලත් අය නිකන් සංකල්පයක් ගොඩනගගෙන ධර්මයෙන් ගත් එකක් කියලා ප්‍රශ්නයක් වෙනවා. ජීවිතයේ හිතන කාරණාවක් අහනවා නම් ඒ කාරණාවට බුදුරජාණන්සේගේ ධර්මයේ ගන්න ඕනේ නැහැ. මොකද අපි හිතන්නේ බුදුරජාණන්සේගේ ධර්මයට අනුව නෙවෙයිනේ. එතකොට මේ කතාව ගැනීම තුළම ප්‍රශ්නයක් වෙනවා. දිගටම මේක පවත්වාගෙන ගියොත් එහෙම අපිට ධර්මයෙන් ගන්නත් වෙනවා ජීවිතයට මේ ජීවිත හිතන දැනගින් පටන් ගැනීම මේකට අදාළ නැහැ. මොකද අපි ඉන්න තැන අපි ඉන්න සමාජ රටාව අපිට මුත්‍රාමේ පරිසරයක් නෙවෙයි ඉන්න තැන සොකී නිරුක්තියෙන් තමයි මේක කතා කරන්න වෙන්නේ. මෙන්න මෙහෙමයි ඇත්තටම මට ප්‍රකට වුණේ කියන කාරණාවත් එක්ක. හැබැයි ජීවිත ඇත්තක් හොයන කෙනෙක් නම් ඔය විදිහට සිතකයි වචනය මුල් කරගෙන අපි ජීවිතය ගත කරද්දී ඇත්තටම ප්‍රකට වීමක් ඉස්මතු වීමක් තමගේ ගෝචරත්වයක් එක්ක හොයන කෙනෙක් නම් අන්නේ හොයන කෙනාට කොහොමත් ස්වરૂපය කියන කාරණාවක් එක්ක එහෙම නැත්නම් විදීම හඳුනා ගැනීම සකස් වීම දැන ගැනීම කියන කාරණාවක් එක්ක තමයි එයාට කතාවකට ඉඩක් තියෙන්නේ. එහෙම නැතුව ඒ තියෙනා වූ ස්වરૂපය හොයාගෙන යනව නෙවෙයි. තියෙනා වූ විදීම හොයාගෙන යනව නෙවෙයි. දැන් තියෙනවා කියලා ගත්ත නිසා ඒක හොයාගෙන යන්න දඟලන දෙගිරිල්ලක් තියෙනවා. එතකොට සමහරට මේ ප්‍රශ්නේ තුල එන්නේ අන්නේ වගේ. ඒ හින්දා මේ අපිට තියෙනා වූ පංච උපාදානස්කන්ධයේද තියෙනා වූ රූප මේ රූපකන්දේද තියෙනා වූ රූපයද කියන එක නෙවෙයි ප්‍රශ්නේ දෙන්නේ. අපි ජීවිතේ අපිට තේරෙන තැනින් අපිට ප්‍රකට වෙන අපි අපේ කතාවකට ඉඩක් දෙනවා නම් ඉඩක් දෙන්න ඕනේ අපි භාවිතේ. එතකොට ඒ භාවිතෙන් එන එක අන්න දැන් ඒ එතන ඒ හිතන්නේ අනේක මිසක් අපි තියෙනා වූ රූපය හොයාගෙන යෑමයි හම්බෙන දෙයට ස්වરૂපයක නම් කිරීමයි හම්බෙන දෙයට විඳීම කියලා නම් කිරීමයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා අපි මොකද අපිට ජීවිතේ යමක් අපි යමක් එක්කද මම යෙදෙන්නේ යමක් එක්කද දැන් මම කවුද කියලානේ මේ දවස්වල දැන් ගොඩාක් ප්‍රකට කරලා කතා කරන්නේ. එතකොට එහෙනම් මම කියන එහෙනම් ඒ විදිහට හිතන්න පුළුවන් ඒ පෙන්නන විදිහට. එහෙම නැත්නම් ජීවිතේ ප්‍රකට වීම කිසිම දීමක් කියලා කියන්නේ මායි මගෙන් තොරව නෙවෙයි. ගෝචරත්වය කතා කරන්නේ මගෙන් තොරව නෙවෙයි. එහෙනම් ඒ කාරණාවත් එක්ක හිතන්න ගන්න. ඒ හිතන්න ගැනීමක් එක්ක දැන් එතනදී යම කතාවකට ඉඩක් වෙනවා නම් මේ ඒ ආපු දේ මට විග්‍රහ කරලා මට නිරවුල් කරගන්න නෙමෙයි රූපේ විපෙන්නා. ආ මට ස්වરૂපේ හම්බුණා මට විඥානේ හම්බුණා කියලා කියන්න නෙමෙයි තියෙන්නේ. එහෙම ඉති හම්බ වෙනවා නම් මට මේක කෙලින්ම රූප උපාදානස්කන්ධය කියන එක නෙමෙයි කෙලින්ම රූපස්කන්ධ වේදනාස්කන්ධ කියන ස්වභාවයටමපත් කරගන්න පුළුවන් මේක එහෙනම් මගේ වශයෙන් පවත්ගෙන. මේ පරයයක් කතා කරලා ඉදිරිපත් කරන්නේ දැන් අපිටම කල්යනා මිත්‍යනාසනකට යොමු වුණා කියලා. එහෙනම් මේ යොමු වීම තුළ ඒ මේ ස්වરૂපේ යම් විදිහට විග්‍රහ කරනවද වේදනාව යම් විදිහට විග්‍රහ කරනවද මේ හඳුනා ගැනීම සකස් වීම ඒ වගේ ආදී කොට මොන යම් පරයයක් විස්තර කරනවද ඒ විස්තර කරන්නේ ඒ න්‍යායට පෙඟ ගන්න නෙමෙයි එක්ක ඉන්න තැන වැරද්ද පින්නන්න හිතන කාරණාවකදී හිතන්න ඒ හිතන කාරණාව වැරදි බව දහමකින් පෙන්වලා දෙන්නේ මොකද හැමෝටම බුදුරජාණන් වහන්සේගේ දහම කියලා එකක් ගිහිල්ලා ඉවරනේ එහෙම නැත්තම් කියලා දෙන්න තිබ්බා බුදුරජාණන් වහන්සේගේ දහම කියලා එකක් ගිහිල්ලා තියෙන නිසා බුදුරජාණන් වහන්සේගේ දහම නිර්වල් කරගන්න ආපු නිසා තමයි එතන පරියායකින් කියලා දෙන්නේ. අපි තේරුම් ගන්න ඕනේ අපි න්‍යායයේ වැරද්දකින් විමුක්ත කරන්න ඉන්න තැන වැරද්ද පෙන්නන්න. තැවෙරිලා ඉන්න තැන මේ මොකක්ද මේ ග්‍රහණය කරගෙන ඉන්නේ මේ ආවේනික රටාව මොකක්ද? මෙන්න මේ තමන්ගේ මේ රාමුව මොකක්ද කියලා පෙන්නන්න තමයි මේක කතා කරන්නේ. ඊළඟට තමයි අපේ ආරි මහත්තයා මේක තේරුම් ගන්න ඕනේ මේ අපි මේ බුදුරජාණන් වහන්සේගේ දහම දැන් අපි ගම්බීර කියලා කතා කරනවා. එතකොට ජීවිත ඇත්තක් හොයන කෙනෙකුට දැන් සිතකයි වචන ඊයේ දේශනා කරපු දේශනාව ඇසුරෙන් වුණත් ගොඩක් මේ අපිට දැන් යංකින්ච සමුදේ ධම්මං බලන්න නෙවෙයිනේ කිව්වේ. ඒ කරුණ ඇහිීමට අපිට අපේ ජීවිත යෙදීම තුලින් අපි කොහොමද අපේ සුදුසුත්තේ කියන කාරණාව නිකුළු ගන්නේ. දැන් කර්ණීමේ සූත්‍රය වුණත් ඒ දර්ශනයෙන් ඒ කාරණාවෙන් ආපව මෞකසක නිදන් දෙන්නේ නැත්නම් ඒ කාමයන් නිදින්න ඒකට කිජබවට වත්තලා එන්න ඒ ස්වභාවයේ ඒ දර්ශනය කියන කාරණාවට ගියේ මේ මේ මෙහාදී ඇතිවී ගුණධර්ම දියුණු කරන ඒ හිතන රටාව කතා කරන විදිහ ඒ දේවල් මුල් වෙලානේ. ඒ කියන්නේ අපිට දැන් ජීවිතේ හැසිරෙීමේ අන්න ඉබඳු ඒ කියන්නේ තමන් නැති වෙන විදිහට හිතනවත් නෙවෙයි ඒ හිතන ක්‍රමයේ වුණත් වැරදුනොත් ආයි ප්‍රශ්නය. Taman නැති වෙන්න හිතනවත් නෙවෙයි මේ දර්ශනෙට සුදුසු වෙන්න ඕන කියලා හිතනවත් නෙවෙයි මේ දැන් අපිට යංකින්ච සමුදේ ධම්මං බලන්න නෙවෙයි කියවුවේ. මේ ඉන්න තැනදී මේ විදිහට තමාට ආවේනික තමන්ගේ රාමුවට කොටුවලා ඉන්නවනේ. ඒ කොටු වීම කියන කාරණාවට ඒ කියන්නේ අපි හිතන රටාවේ අන්නේ ඒකට ඉඩක් අවස්ථාවක් නැති තැන. එහෙම නැත්නම් අපිට අර ගම්බීර කියන එක ප්‍රකට වීම පිණිස දැන් අපි ගම්බීර කියලා අපිට මේ නම් කිරිල්ලකට අහු වෙන එක නෙවෙයි. අපේ හැඟීමකට අහු වෙන එක නෙවෙයි මෙතන කතා කරන්නේ. එහෙනම් ගම්බීර බවක් එක්කනේ ශ්‍රද්ධාව කියන කාරණාවට යොමු වෙන්න තියෙන අපිට. බුදුරණන්සක දහම ඇහිඳ නම් මේ ඒ ගම්බීර කියන වචනයත් එක්ක එහෙම යොමු වීමක් නම් අර චංකේ සූත්‍රණු තියෙන්නේ. ඒ ගම්බීර බව එහෙනම් අපිට මේ වචනයකට අහු වෙලා තමන්ගේ රාමුවට අහු වෙලා කොටු වෙන එකක් වෙන්න බෑනේ. තමන්ගේ රාමුවට ආවේනික දැක්මකට අහු වෙනවා නම් ගම්බීර කියන වචනේ එහෙනම් පංච උපාදානස්කන්ධය කියලා කතා කරတာ කමන්නේ. එහෙනම් ওই කියන විදිහට ජීවිතයත් අක් හොයන්න ගිහිල්ලා ඒ තියෙන ඔක්කොම නම් ටික මේ පැත්තට ඇදලා තැරියට කමන්නේ. ඒ නිසා අර අපිට මෙතන ජීවිත ඇත්තක් හොයන්න යනකොට අපි අර මේ ඒ වැදගත් දේවල් වැදගත් කියන තැන්වල තිබිච්චාව අපිට තේරෙන දැනින් අපි පටන් ගත්තා නම් වැඩි හරි ඒ අපිට මේ ගම්භීර බවක් කියන එක දැන් අර විදිහේ ජීවිතයේ සිතකය වචනේ හැසිරීමක් කරනවා නම් ජීවිතයේ එන කාරණා තුල මේ හිතන් යොමු වෙන කෙනෙක් නම් අන්න එයාට මේ ඇත්තක් කියලා ලැබගන්න ඉඩක් නැති වෙන චින්තනයක් තියෙනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ මේ හැඟීමකින් ගිහිල්ලා ඔව් ඇත්ත තමයි මේ කියලා සංකල්ප නෙමෙයි මේවා. ඔව් ඇත්ත තමයි මේක බලපුවම මමත් නැහැනේ රාගයත් නැහැනේ ඉතින් අපි දෙන්නම නැහැනේ කියලා හිතන එකක් නෙමෙයි මේක. හිතන කෙනාට තියෙන්නේ. දැන් වෙන කෙනෙක් හිතන එකක් අහලා අහගෙන ඉඳලා මේ මෙතන සංකල්පකින් ආය ගලප ගන්න කෙනාටත් නෙමෙයි මේක තියෙන්නේ. මේක ඇත්තටම ජීවිතේ මේ කැමැත්තක් මුල් කරගෙන හරි අහපු දෙයක් තමන්ගේ පරිවිතකේ ගැල එහෙම නැත්නම් සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිටින ජානකන්ත කියන ඒවට යමක් වැටෙනවා. වැටහිච්ච දේ එයා සත්‍ය වශයෙන් ගන්න ඇති චින්තනය. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ පංච උපාදානස්කන්ධය වගේ කාරණාවක් කතා කරනකොට ඒ තමන්ගේ සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිටින ජානකන්ත වලට වැටහිලා සත්‍ය වශයෙන් නොගන්න එක නෙමෙයි කියන්නේ. එතන ඒ කාරණාවලට තමන්ගේ වැටහීම කියන කාරණාවකට ඉඩක් නැහැ. එහෙම අවස්ථාවක් නෑ. අන්න එතනදී ඒ දැක්මකට ඒක නොලැබීම කියන කාරණාවක ඒ දැක්මෙන් තහවුරු නොවන ගැති අන්න එතෙන්ද ඒ වගේ හිතන කෙනාටයි මේක ගැඹිර. අන්න එහෙනම් එයා සම්පූර්ණයෙන්ම ඒ කාරණාවට යොමු වෙ යුතුයි. එයා මෙයා කියලා ඉතින් අපිට කතා කරන්න වෙනවා ඉන්න තැනකින්දලා මේ ඉතින් යොමු වීම කියන කාරණාවක් එක තමයි අන්නක බුදුරජාණන් වහන්සේගේ වචන ටික තියෙන්නේ. යං කිංච සමුදය ධම්මං තියෙන්නේ. පංච උපාදානස්කන්ධේ තියෙන්නේ. ඉමාසමින් සති ඉඳන් හොති තියෙන්නේ. ඉතින් එහෙම තියෙන තැන ඒක එතකොට මේ ජීවිතේ මේ නිවැරදි අධ්‍යයනයක් කරොත් එහෙම අපරාධය දැන් දහම ඇහෙනවා ඇහෙනවා කිකේ මේ පටල ගන්නට වඩා හොඳයි මේක නිවැරදි අධ්‍යයනයක් කරොත් අන්න පංච උපාදානස්කන්ධය කියන එක භාවිතේ කරන්නවත් අපිට ඉඩක් ඉන්නේ නැහැ අපේ ඉතන රටාවකට. නිවැරදි අධ්‍යයනය. ඒ හින්දා අපි ඉස්සෙල්ලා එහෙම තේරුම් ගන්න ඕනේ. අනිත් එක ජීවිත ඇත්තක් හොයනකොට ඒ හොයද්දී ඇත්ත හොයන කෙනාට තමා සහවුරු නොවන තමන්ට මේ ඇත්තක් කියලා ලැබගන්න බැරි චින්තනයක් එක්ක එයාට කොහොමද ජීවිත ඇත්තක් තුළ ප්‍රකට වෙලා ඉස්මතු වෙලා ඉන්නේ ස්වરૂපයක් විඳීම ඒ වගේ ස්වභාවයක් තමයි. හැබැයි මේ තියෙනා වූ ස්වરૂප විඳීම හොයාගෙන යන එක නෙවෙයි. ඒක නිසා ඇත්තටම අපි තේරුම් ගන්න ඕනේ අපි ඉන්න තැන අපිට මේ ඉස්සලා ඉන්න තැනක හිතන්න ගන්න ඕනේ හිතන්න ගන්නේ මම මොකද අපි මේ ඉපදෙනකොටම මේ පංච උපාදානස්කන්ධයේ පටිච්චසමුප්පාදය අරන් ආපු අය නෙවෙයිනේ. පොඩි කාලේ අපි මොකද්ද මව් භාෂාව හැටියට මොකද්ද විවහාර කරේ? ඒ විවහාරයෙන් අපේ ඒදීම් ටික තියෙන්නේ. ඒ විවහාරයෙන් අපේ ජීවිතේ කතා කරන්නේ, ක්‍රියා කරන්නේ, ඔක්කොම කරන්නේ. අපිට ඉංග්‍රීසි වචනයක් කිව්වම අපි සිංහලෙන් හිතලා මේක තේරුම් ගන්න. එළියට කියන්නේ ඉංග්‍රීසි වචන වෙන්න පුළුවන් භාෂාව වෙන භාෂාවක් කතා කරද්දී උනා සිංහලෙ නීතිම තියෙන. ඒක නිසා අපිට මේක වෙනස් වූ භාෂාවක් මේ වචන ටික ධර්මයේ වෙන්නේ නැහැ. වචනේ අර්ථාන්විතභාවයේ ඉන්න. එහෙනම් අපි ඉන්න තැනක අපි භවිතා කරන්න ඕනේ. එහෙනම් අපි ඒ වචන ටික එහි තිබිච්චාවයි අපිට තේරෙන්නේ. දැන් අපි දන්නේ අපි අපිට එහෙම වුණොත් අපි වෙන සොකී නිරුක්තියකින් හිතලා ඒකට අපි නම් කරගන්නවා මේ අර වචන ටික. මෙතන මේක තමයි. මෙතන මේක තමයි කියලා. ඒක නිසා ඇත්තටම මේ කල්යනා මිත්‍යන් වහන්සේට අරම අයිතිය තියෙනවා. මෙතන ස්වરૂපයේ ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් මෙතන විඳීම කියන එක අපිට කියලා දෙන්න. නමුත් අපිට ඒ කියලා දෙන්න වෙන්නේ අපි සොකී නිරුක්ති. ඒක නිසා මහත්තයා අපි ඉන්න තැන උපාදානස්කන්ධ හොයනවා නෙවෙයි. රූපය හොයනවා කියලා එකක් දාගෙන යන්න බෑනේ අපිට. අපිට ජීවිත ඇත්තක් හොයන්න පටන් ගන්න තියෙන විදිහක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඒකට අප කියන්නේ ඇසීම නะ. ඒකට අපි රූපය නම් කියන්නේ රූපය කියලා මම අදහස් කරන්නේ එහෙන් දකින අපි මේ අපි විවහාර කර ලෝකේ තියෙන අපිට සද්දේ කියලා එකක් නම් කෙනෙකුට හඬ කියලා නම් ඒක මෙයා වෙන්නේ. එතනනේ අපේ ජීවිතය ඇත්ත තියෙන්නේ. එතකොට ජීවිත ඇත්තක් හොයනවා කියන එක අපිට යෙදෙනේදීමක් එක පටන් ගන්න තියෙන්නේ. ඒදීමට බුදුරජාණන් වහන්සේ මොකද්ද දීලා තියෙන්නේ කියලා වෙලා ඒක ගෙනල්ලා මෙතෙන්ද දාලා කතා කරන්න කියත් ප්‍රශ්නයක්. ඒක නිසා හිතන දෙයට ධර්මයේ පටල ගන්න ඕනේ. ධර්මයට අපේ හිතන දේ පටලන්න බෑ කොහොමවත්. ඉතින් අර වගේ ගම්භීර ප්‍රකට වෙන්නේම ගම්භීර බව, ගැඹුරු බව ප්‍රකට වෙන්නේම දුද්දස දුරන බවද අතක්කාවචර කියන ස්වභාවයේ ඒ ප්‍රකට වෙන්නේම ඇත්තටම එතන ඒ ස්වභාවය මතු වෙන්නේ මගේ රාමුවට ලැබීමකින් නෙවෙයිනේ. ඒ කියන්නේ මගේ රාමුවට මගේ දැක්මකට ලැබීමක් වෙන්නේ නැති තැන නම් අපිට ශ්‍රද්ධාව කියන එක කුළු ගැන්විලා එන්නේ අම්බිරබ විස්මතු වීමෙන් නම් ශ්‍රද්ධාව කියන එකට යොමු වෙන්න තියෙන්නේ. එහෙනම් එතන මේ දැක්ම කියන කාරණාව මේ අපි කතා කරන වචන ටික මේ අපි අපේ තියෙන හැඟීම් ටික එතෙන් අදාළ වෙන්නේ. ඒක නිසා මහත්තයා අපි ඉන්න තැනයි බුදුරජාණන් වහන්සේගේ දහමයි. අපිට මේ හිතන්න කියන කාරණා අපිට ස්වාමීන් වහන්සේ දහම් පරියාය වලින් මතු කරන්නේ අපි ඉන්න තැන වැරද්ද ප්‍රකට කරන්න මිසක් ඒ න්‍යායට රිංගලා ඒ න්‍යාය තුල ලෝකේ දකින්න නෙවෙයි. ඒක නිසා අපි ඉන්න තැන සහ දහම කියන එක දෙකක් හෝ එකක් හෝ කියන හදනව නෙවෙයි. යථාර්ථවාදීව අපි ඉන්න තැනින් දැනෙන තැනින් ප්‍රකට වෙන තැනින් ඉස්මතු වෙන තැනින් ගෝචරත්වයක් එක්ක මේක පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒ පටන්ගෙන යනවා කියන එක මේ වචනෙන් කතා කරලා පමණින් ලේසි වෙන්නේ නැහැ හිතනවා කියන එක. කියලා දුන්න පොතක් කියවලා තේරුම් ගන්න තියෙන අමාරු. ආ කියන දේශනාවක් අහලා තේරුම් ගන්න තියෙන අමාරුව මෙහෙමනම් අපේ ජීවිතය ඇත්තක් අපි අඥානකමක් මත ඉඳලා අපි අඥානකමකින් ජීවිතේ හිතන් යනවා කියන්නේ එතනම කොච්චර අවුලක්ද කියලා හිතන්නකො. එහෙනම් අපිට ඇත්තටම මේ කාරණාව අපි තේරෙන තැනින් පටන් ගන්න ඕනේ. ධර්මයේ කලවම් කර ගන්න ඕනේ. අපිට කල්යාණ මිත්‍යයන් වහන්සේට එළඹිලා අපේ ජීවිත ඇත්ත කතා කරන තැන අන්න සම්පූර්ණ අයිතිත්වය කියන නිසා අපිට පෙන්වලා දුන්නොත් මෙන්න මෙයයි ඔතන වැරද්ද කියලා දහම් පරියායකින්. එහෙනම් බලන්න රූපේ මේ විදිහට කියලා අන්න සාධාරණයි බැලුවට. මම කියන්නේ මහත්ය කතා කරපේ වැරදි කියන එක නෙවෙයි, හරි කියන එක නෙවෙයි. අපි අර අපේ තියෙන පැටලෙවිල්ල පොඩ්ඩක් මේ හරි ගස්සන්න ඕනි කියලා හිතනවා මම දරාගෙන ඉන්න විදිහට. තිරුවන් සරණයි.
එමයි සයින් ෆෝර් එතන ඔබ වහන්සේ ඒ විස්තර කරගෙන යනකොට මට හිතුණා දැන් අපි අර දැන් පංච උපාදානස්කන්ධය කියලා වචනයක් අහලා දැන් ඕකමකද්ද කියලා කියනවා. නැත්නම් අපි දැන් බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා කරනකොට නැත්නම් පාස්තරි දේශනා කරනකොට මේ හැමෝටම කියුවේ නැහැනේ පංච උපාදානස්කන්ධය මේක කියලා. අනිත් එක ඒ කාලේ මං හිතන්නේ භාෂාවේ සාමාන්‍ය වචන ටිකක් ඒක කියනකොටම ඒකට කියත සම්පූර්ණ භාෂාර්ථයක් තියෙනවා පංච උපාදානස්කන්ධයේ. දැන් අපිට මේක මහා අමුතුම දෙයක්. ඒ කියන්නේ සිංහල භාෂාවේ තියෙන එකක් නෙවෙයි. අපට අපි අමුතුවෙන් ඉගෙන ගන්න. ආයෙත් මොකක්ද? එහෙමයි. ඊට වඩා මේ යම් කිසි ප්‍රායෝගිකයක් එක්ක මේ දේශනාවක් කියලා මට හිතෙනවා මේ බුදුරජාණන් වහන්සේ මතු කරච්ච වෙනවල තේරුම් අරන් මේක කියලා ඒක ගලපනවට වඩා ජීවිත අත්දැකීම කියන එක එක්ක අපි ඉන්න තැන වෙරදී වැරද්දක් තියෙනවා නම් අන්න ඒක මතු කරනවා එනවාගේ අදසක් ඔබ වහන්සේ මම හිතන්නේ අර කියන්න ගත්තා ඒක පංච උපාදානස්කන්ධයක් කියලා මෙහෙම කියද්දකින්නේ දැන් උදාහරණයක් විදිහට තරහ යනයි පස්සේ නෑ එනවා වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් නේ අපේ ප්‍රායෝගික අන්න ඒකත් එක්ක දැන් කියන්නේ තියෝ රූපයක් හරි වේදනාවක් හරි අරගෙන ඒක ගැන හිතනවට වඩා මේ මෙමයි කායිකත්වය එක්ක යම් කිසි ස්වභාවයක්ද මේ අතු කරන්න හදන්නේ ස්වාමීන් වහන්සේ පෙරම් සරණයි.
ඔක්කොට තෙරුවන් සරණයි මහත්තයා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මහත්ති කිව්වා වගේ ඒ කාලේ විවහාර කරපු භාෂාවකින් යමක් කිව්වා. එතකොට මේ භාෂාවේ වචන ටික නෙවෙයි ධර්මයේ කියන්නේ. මේ වචන ටික ඒ මිනිසුන්ට සමාජයට අදත් අල්ප වශයෙන් ඇති තියන වෙන්න පුළුවන් මේ සමාජය තුළ. එතකොට ඒක ඇහුණා කියන එක දැන් අපිට ඒක දහම වෙන්නේ කොහොමද? මේ මිනිසුන්ට කතා කරපු තැන දැන් අපි හිතමුකෝ රූපය කියන එකට හරි ස්වરૂපය කිව්වා. ඉතින් ස්වરૂපය කියන එක දහමක් වෙන්නේ කොහොමද? එතකොට සංස්කාර සකස් වීම කියන අර්ථයෙන් ලෝකේ තිබ්බා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ යුක්තිකාමී පරිසරයේ විවහාරික භාෂාව මුල් කරගෙන විවහාරික භාෂාවෙන් යමක් කතා කරන හැබැයි වචන ටික නෙවෙයි ධර්මයේ හිතන්න පුළුවන් හැකියාව තියෙන මිනිස්සු කෙනෙක් කතා කරේ. ඒ මිනිසුන්ට ඒ කතා කරේ බුදුරජාණන් වහන්සේ ලෝකේ මේ හැමෝටම උපාදානස්කන්ධ කතා කරේ නෑ. එයා මොකක් ඒ කවුරු හරි යම් කෙනෙක් තර්ක කරගෙන එනවා වෙන්න පුළුවන්, ප්‍රශ්න කරගෙන එනවා වෙන්න පුළුවන්. හිතන කෙනෙක් ඉන්නව නම් ලෝකේ අන්නේ හිතන කෙනාට සත්‍යවාදී සත්‍ය රකින්න කෙනා කෙනෙක් කෙනෙක් එක්කයි මේ විදිහේ පරයයක් කතා කරන්නේ. එතකොට සත්‍යවාදී සත්‍ය රකින්න චින්තනයක් නොමැතිව ඉන්නව නම් එයාට ඒක ගෝචර වෙන්නේ නැහැ. එයා එයාගේ රාමුව තමයි මේක ගලපගන්නේ ඒ කාලේ වුණා මේ කාලේ වුණා. එතකොට එහෙනම් සත්‍යවාදී සත්‍ය රකින්න කෙනායි මෙතන වැදගත්කම තියෙන්නේ. මොකද එයාටයි මේ ගැඹීර දුක්ඛස දුරනබෝධය කියන්නේ මේ තථාගත ධර්ම ඇසීමට සුදුසු. එතකොට මේ වචන ටික අපිට වෙන්නේ දැන් අර ස්වාමීන් වහන්සේ මට මතකයි ඔය සංඛාර කියන දේශනාවක් කරා. ඒ කියන්නේ අපිට වචනයක් කියන එක කිව්වම දැන් යුද්ධ කරනවා, මෛත්‍රී කරනවා කියලා කරනවා කියන එක කිව්වට අපිට මොකක්වත් අර්ථයක් එන්නේ නැහැ. අන්න යමක් ලං කරලා කතා කරන යුද්ධ කරනවා එහෙම නැත්නම් මෛත්‍රී කරනවා. එතකොට මේ වචන මතු වෙන්නේ ඒ යමක් ලම් කිරීමක් එක්ක. එතකොට දැන් අපිට ඒ වගේ කාරණාවක් ගතත් අපිට මේ ව්‍යවහාරික භාෂාවකින් කතා කරපු එකක් අපිට ඒක ධර්මයක් වෙන්නේ කොහොමද? වචන ටික දැන් අපිට විඥානයේ හිච්චගම අපි ධර්මයේ කියනවා. සංඛාර හිච්චගම අපි ධර්මයේ කියනවා. රූපේ රූප වේදනා රූප උපාදාන ස්කන්ධ අපිට ධර්මයේ වෙලා තියෙන මෙන්න මේ භාවිතාන වචන. එතකොට දැන් මේක සමහර විට භාවිතා කරන්නේ මේ සක්කාය දිට්ඨි ප්‍රහාණයත් එක්ක. අපි හිතමුකෝ දැන් සක්කාය කියන ස්වභාවයක නුවණක් තියෙනවා කියලා කෙනෙකුට. එහෙම නැත්නම් සක්කාය දිට්ඨි ප්‍රහාණය වීමක් කතා කරනවා කියන්නේ. ඊට පස්සේ ඒ වගේ දෙයක් එක්ක අන්න ඒ වගේ නුවණක් එක්ක ඒ ප්‍රඥාවත් එක්ක ප්‍රඥාවක සිදුවීමක් හරි ඒ මාර්ගයේ සිදුවීමක් හරි එහෙම නැත්නම් මාර්ග භාවිතයක් හරි ඒ පද ගැළපෙන්න බලනකොට එතන සිද්ධ අන්න ඒ වගේ තැනකට යොදපු දේවල් නේ. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා අපි නිවැරදිව මේක අධ්‍යයනය කරලාද කියන එක. ඒ වචන අපිට කොහෙත්ම ගන්න කියන්නේ අයිතියක් නෑ ඇත්තටම. මොකද අපි නිවැරදි ඉගෙන ගැනීමක් කරේ නැත්නම් නිවැරදි භාවිතයක් කරේ නැත්නම් ධර්මය අතුරුදහන් කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා සූත්‍ර කීපයක තියෙනවා කියලා සංසෙ නිතරම කියනවානේ. එතකොට අපි නිවැරදි අධ්‍යයනය කරන්න ඕනේ, නිවැරදි ඉගෙන ගැනීමක් කරන්න ඕනේ. අපි නැත්තම් දැන් අපි මේ ඒ වගේ දේවල් වලට අපිත් උපකාර කරනවා කියලා කියන්නේ එහෙම වුණොත් ඇත්තටම අපි ධර්මය විනාශ කරන්න, සද්ධර්මය අතුරුදහන් කරන්න උපකාර කරන කෙනෙක්. ඒක නිසා ඒ වචන අපිට ගන්න අයිතියක්. එතකොට අපිට ප්‍රකට වීම කියන කාරණාව කියන්නේ මොකද්ද? ඒ කාරණාවත් එක්ක තමයි අපිට යෙදීම ලැබීම කියන කාරණාව අපිට එහෙම මොකක් හරි විදිහකට ලැබෙන්නේ. ලැබෙන එකක් එක්ක හිතන්න තියෙන්නේ. ඒ හිතන කාරණාවේදී අන්න දැන් අර හිතන ක්‍රම කියලා දීලා තියෙනවානේ. මොකක් කොයි දෙකට හිතන්න පටන් ගන්න වෙන්නේ. දැන් ඒ හිතන්න පටන් ගන්න එකට අපි අරව ගලප ගන්න ඕනේ. සැපේ කල්යනා මිත්‍යෙක් සුඛී නිරුක්තියකින් යමක් කියනකොට අන්නේ කියන කාරණාවේදී ඒ හැසිරීම කියන කාරණාවේදී අපිට අන්න මතු කරලා දෙයි. අන්න දැන් මේ හිතන කෙනාට විචක්ෂණේ කරන කෙනාට ඒ විචක්ෂණ සීලී බවක් එක්ක මේ එයාගේ සිදුවීම තමයි සමහර විට අර රූප උපාදාන ස්කන්ධය කියලා ඒ වගේ අර يعني විචක්ෂණ සීලී බවක් එක්ක මේ සක්කාය දිට්ඨි ප්‍රහාණයක් එක්ක තමන්ගේ රාමු ඉක්මවීමත් එක්ක ආවේණික කොටු වෙච්ච රාමු ඉක්මවීමත් එක්ක සිදුවෙන වැඩ පිළිවෙල එතනදී. දැන් අපි ඕක මෙතන ඉඳලාම සොකිය රාමුවක් කියන එකක් අපිට ඇත්තට මෙහිම ආවේනික රාමුවක් තියෙනවා. අපි කොටු වෙලා ඉන්නේ කියන එකක්වත් අපිට දකින්න බෑනේ. දැන් අපි ඉන්නේ මම ඉන්නවා මට පේනවා මට ඇහෙනවා ඔය ඔතනනේ ඉන්නේ. ඉන්න තැන මෙතන මේ විදිහට තියාගෙන මේ සොකියත් රාමුවේ ඉක්ම වෙලා දකින්න ඕනේ සිදුවීමක් ඒ කතා කරන පරියයක් මෙහෙට ගත්තොත් අපි මෙතන ඉඳලාම එහෙනම් මාර්ගයේ ඉන්න ඉරිසාව එහෙනම් ආයි අපිට කළ යුත්තක් නෙමෙයි. මොකද අපිට ගම්බීර බවක් ප්‍රකට වෙලාලු. දුද්දස දුරන බව ඇත්ත අවබෝධ අපිට තේරෙන්නේ නැහැ කියන අදහසින් නෙමෙයි ගම්බීරයි කියන්නේ. අපිට දකින්න මේ අපිට ඉන්න තැන මේක වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, දකින්න අමාරු කියන එක නෙමෙයි දුද්දස දුරන බවද කියන්නේ. අර වගේ තමන්ගේ රාමුව, ඒ කියන්නේ ජීවිතේ හිතන කෙනෙක් වෙලා ඉන්න තැන ඉඳලා. ඉන්න තැන ඉඳලා හිතන කෙනෙක් වෙලා එයාට සද්දාරු ඒ කරුණ වලට යමක් වැටෙනවා. ඒ වැටෙන කරුණුත් එක්ක මේ සම්පූර්ණයෙන්ම ඒ වැටෙන කියන සද්දාරු කියන සව ආකාර පරිවිතක දිට්ඨි නිඥානකන්ති කියන එකටවත් වැටහීමක් කියන කාරණාවක් එන්නේ නැති විදිහටයි බුදුරණන්සේ වචන කියලා තියෙන්නේ. එතකොට එතන හිතන්නකො එතන ඒ තන මහත්ය. එතකොට දැන් ඒ එතෙන්ද වැටහීමක් වෙනවා නම් එහෙනම් සොකී දැක්මකට ලැබෙන එකක් නෙමේක ධර්මයේ. එහෙනම් අය සක්කාය නිරෝධ කියලා වචනයක් දාන්නේ කොහොමද මේකට? එතකොට දැන් එතෙන්න වැටහීමක් ඉන්න විදිහට නෙමෙයි කියලා තියෙනවා. නමුත් එතන ඉන්න කෙනෙකුට ජීවිත ඇත්තක් හිතන කෙනෙකුට ඒ භාෂාවෙන් කියලා තියෙනවා සොකී ඇත්ත දැක්මකට මේ ලැබීමක් වෙන විදිහට, يعني එහෙම වෙන්නේ නැති විදිහට කියලා තියෙනවා. එහෙනම් ජීවිත ඇත්තක් හොයන්නේ නැති මේ ඇත්තක් කියලා එනේන කරුණත් එක්ක ලැබ ගන්න චින්තනයක් තියෙන කෙනෙක්ට එතන යමක් කියනවාද ඒක මේ පැත්තට ගැලපෙන එක වෙන්නේ. මෙතන ඇහෙන කාරණාව තුලම ඒකට එයාට චින්තනයක් මේ ඇත්ත කියලා ලැබ ගන්න තියෙනවා. හැබැයි මේ කියන කාරණාව ඇහෙන කාරණාව තමන්ට අර කරුණු පහෙන් වැටෙන්නේ ඒ කරුණු පහට ලැබීමක් වෙන විදිහටත් නෙවෙයි තියෙන්නේ. එහෙනම් ඒ ලැබීමක් තුලින් අය ඒක හොයන්නේ යන්න බෑනේ. සම්පූර්ණයෙන්ම එහෙනම් එයාට ඒ වැතෙහි එයා ඒකට අර ඇහෙන කාරණාවට අනුගත වීම වෙන්න ඕනේ වෙන විදිහක් නෙමෙයි. අන්නේ අනුගත වීමේ වැඩපිළිවෙල. ඒ අනුගත වීමක් එක්ක ඒ ප්‍රායෝගිකව එයාගේ චින්තනයෙන් ඉදිරියට යamak තියෙන්නේ. විචක්ෂණෙන් ඉදිරියට යamak තියෙන්නේ. අන්න තමන්ගේ රාමුවයි ඉක්ම වේවක් තියෙන්නේ. අන්නේ එතෙන්න කතා කරන එකයි තථාගත ධර්ම කියලා කියන්නේ. එතකොට දැන් අපි මෙහි ඉඳලා අපි මොන භාෂාවකින් කතා කරත් අපි මහත්තයා මේ අපිට ඉන්න තැනක තමයි හිතන්න පටන් ගන්න තියෙන්නේ. අද ප්‍රකට වෙන ඉස්මතු වෙන කාරණා අපි හිතාගෙන යද්දී ඉතින් ඒකත් එක්කනේ මගේ රාමුව තියෙන්නේ. මට මේ වෙලාවේ රාගය තියෙනවා නම් වෙන රාමුවක් කොයිද තියෙන්නේ? මට මේ වෙලාවේ ඇසීමක් එක්ක තියෙනවා නම් වෙන රාමුව මොකද්ද මගේ? මම මේ වෙලාවේ මට ප්‍රකටුනේ දැනීමක් නම් මට ප්‍රකටුනේ මොකක් හෝ ස්වરૂපයක් කියන එකක් ඉස්මතු වුණා නම් මොනවා හරි එකක් ප්‍රකට වුණා නම් යම් ගෝචර ඒකත් එක්කනේ මම ඉන්නේ වෙන එකක් එක්ක නෙවෙයි. අපි ඒකත් එක්ක ඉඳගෙන මට හැහුණා කියලා එකක් උනේ ඇහිච්ච දේ තියාගෙන රූප උපාදානස්කන්ධය කොහොමද මේකේ කියලා බලන්න යනවා. එතකොට ඇහුණා කනක් ලැබුණා ප්‍රකට වුණා කන ඇසීමා කියන එක ප්‍රකට වුණා ප්‍රකටත්තේ තියාගෙන මේ ප්‍රකට වෙච්ච දේ තුල බෙදලා හොයන්න යනවා රූප උපාදානස්කන්ධය බෙදලා හොයන්න යනවා වේදනා උපාදානස්කන්ධය. එතකොට දැන් ලැබීමක් උන ලැබීම උනේ කාටද? දැස අසන්න හරි මොකක් හරි ලැබීමක් වුණා. ඒක කාගේද? එහෙම නැත්නම් ඒ ලැබෙන කාරණාව මේකේ මමත් නැහනේ. මෙහෙම ගන්න දෙයක් නැහනේ. මමත් නැහැ, රාගයක් නැහැ කියලා හරි තමන් සංකල්පයකින්ම සතුට වෙලා සොකී රාමතුලම තහවුරු වෙලා හොඳ කෙනෙක් හිටින් ඉන්නවා එක්ක. ඒ ලැබීම කියන කාරණාවම නේද ප්‍රශ්නේ තියෙන්නේ? එතනම නේද සොකී රාමුව කියන්නේ? එහෙනම් අපිට ජීවිතේ අපිට යම් දැක්මක් මත පාදක වෙලා අපේ සොකියට දැක්මක් කියන කාරණාවක මත පාදක වෙලා අපිට මොන සංකල්ප එහෙට මෙහෙට කර කර බැලුවා සොකියත් දැක්ම තහනේ නැත්තම් සක්කාය දිට්ඨිය කියන එකම අපි පෝෂණය කරනවා අපිට සමාහට දහම හම් වෙලා. ඉතින් එහෙම වුණොත් අපරාධයක්නේ. ඒක නිසා මේ අපිට ඒක නෙවෙයි අපිට අපි හිතන්න ගත්තම අන්න අර සම්පූර්ණ ජීවිත ඇත්තක් හොයනකොට අපේ නිස්සාර ස්වභාවය, ඒ කියන්නේ නිස්සාරයි කියලා මේ මුකුත් නැ කණ්ඩ බොන්ට නැතුව මේ අර සෝමාලියා මිනිස්සු වගේ ජීවත් වීම නෙවෙයි මෙතන කියන්නේ. මේකේ මේකම් අපිට තේරුම් ගන්න ඕනේ අපි මේ ඉන්න තැනක ඉඳලා අපි හිතන්න ගත්තම මේකේ මේ අපි ලොකුවට මේ සොකියත් රාමෝකෙන් තදින් අල්ලගෙන මසුරුකමකින් ගහණය කරගෙන ඉන්න මේ සිතුවිලි ටික, මේ වචන ටික, මේ ක්‍රියාකාරකම් ටික, මේව මේ මම කියලා අල්ලගෙන ඉන්න මේ දැඩිව ග්‍රහණය කරගෙන ඉන්න මේකට ඉඩක් ඉන්නේ අවස්ථාවක් ඉන්නේ. ඒ අවස්ථාව එන්නේ නැත්තේ බලෙන් කරලා නෙවෙයි, හිතන රටාව තුළ ඒකට ඉඩක් ඉදින්නේ. එතකොට මේ ඇත්තක් කියලා ගන්න ඉඩක් ඉදින්නේ නැහැ. හැබැයි යමක් හම්බෙනවා, ඇසීම කියලා යමක් වැටෙනවා සද්දරු ජීවිත. හැබැයි දැන් ඔබ එපන් තැනක එහෙම සත්‍යවාදී අත්දැකීමක් තුළ ඉන්න කෙනාට මේ ඇත්ත කියලා ගන්න ඇති චින්තනයක් කියදිච්ච කෙනාට තයි මේ ධම තියෙන්නේ. එතකොට එයාට අන්න දැන් එයා ජීවිත ඇත්තකින් එතෙන්ද ගිහිල්ලා ඉන්නේ. ඒ ඇත්තක් තුල ඇත්තටම මේ ඒ ඇහෙන තැන එයාට මේක අතහරින්න වෙනවා. මොකද එයා ජීවිතේ මේක අතහරින එක අමුතු දෙයක් නෙමෙයි. මෙයාට ජීවිත ඇත්තක් ඕනේ දැන්. මේ තදින් ගහගෙන මම කියලා ඉන්නවා, ඇයි මෙහෙම ඉන්නේ කියලා හිතෙන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේ නිතර නිතර කුළු ගන්නවානේ මේ කතාව. ඒ කියන්නේ ඉන්නේ මේක කියලා හිතන්නේ කියන්නේ එයාගේ මේක දර්ශනය ගැන එකක්. එහෙම නැත්නම් මේ අසරණකම කියලා කිව්වම මේ අර මේ යාචකය වගේ කියලා හිතෙන්න පුළුවන් නේ. ඉතින් මිනිස්සු වගේ කියලා එකක් එහෙම එකක් නෙමෙයි. මේකේ ජීවිතය කියන කාරණාවේ මේ මම කියලා තවර වෙලා නැගගෙන ඉන්න ස්වභාවයත් එක්ක මේකේ දැන් ඇයි මේ තදින් අල්ලගෙන ඉන්නේ කියන ස්වභාවය, මේ ප්‍රශ්න ටික ඔක්කොම තියෙන්නේ මේ මම සහ බාහිර පැනවීමක් එක්ක. එතකොට දැන් මම කියලා කාරණාවකුත් මේ චින්තනයේ තුල නොලකයි. ඇස කියලා කාරණාවක්, රූප කියලා කාරණාවකුත් එහෙම මේ චින්තනයේ තුල ඒ එකකට බහුවැත්තක් එන්නේ නැතුව දැන් ඇයි මේක තුල දැන් මේ ඇත්තක් කියලා අරගෙන වාසය කරන්නේ මොකටද කියන කාරණාව. එතකොට අන්න ඒ වගේ එයාටම එයාගේ ජීවිත දැක්මක් වෙනවා. ඒ දැක්ම කියන කාරණාවක කන්නේ එයා සත්‍යයට යොමු වෙන්නේ දැන්. දැන් මේ ඉන්න තැන සත්‍යයක් කියලා එයාට ගන්න බැරි ස්වභාවයක් කොහොමද ප්‍රකට වෙලා මේ හිතීම තුල කොහොමද එයාට ප්‍රකට වෙලා අනිම ඉතන කියලා. පුතේ මේක ඇත්තක් නෑ ඇත්තක් කියලා ගන්න පුළුවන්. ඒක හිතන්න ඕනේ එතනින් එහාට. එහෙනම් මෙයාට දැන් සත්‍යවාදී චින්තනෙනේ, සත්‍ය ගවේෂණෙනේ දැන් එහෙනම් මතුවේ. එහෙනම් මේ සත්‍ය ගවේෂණයත් එක්ක තමයි එයා ලැබෙන කාරණාව එයාගේ මෙන්න මේ චින්තනෙට චින්තනෙයි තමයි ලෝකේ මේ හිතීමක්. අන්නේ චින්තනෙ චින්තනයක් ඉදිරියට යොමු වන අර්ථාන්විත ප්‍රායෝගික ස්වභාවය තමයි මේ අර ගැඹීර කියලා අර ඒ ඇහෙන කාරණාවක විතර වීම කතා කරන්නේ මහත්තයා. ඉතින් ඇත්තටම අපි අර මම ඔන්න ඔය කාරණාව තමයි ඉතින් කෙටියෙන් එතන විස්තර කරන්න හැදුවේ. ඉන්න තැනින්ම විමසද්දී අපිට ඇත්තටම දැනෙන කාරණාව නෙවෙයිද මගේ රාමුව? දැනෙන කාරණාව ඉන්න කාරණාව ලැබගෙන ඉන්න තැන නෙවෙයිද? ඒකට අපි මේ ඇසීමක් වෙන ඇසීමට කියන රූප උපාදානස්කන්ධය කියලා ලේබල් කරා කියලා වැඩක් නෑනේ. අපිට මොකක් හරි එකක් හම් වෙලා හරියට කිරි පැකට් එකක් තියෙන එකට සීනි කියලා ගැහුවා වගේ නේ. තේරුම් ගන්න නිකන් ඒ කියන්නේ අපි එහෙම ලේබල් කරන්න ඕනේ. අපි ඉන්න දන විමසන. බුදුරණන්සේ ඒක යම් තැනකද දැන් කරුණක් ඉස්මතු කරන්නද කියලා තියෙන රූප උපාදානස්කන්ධය කියලා. ඒක අපිට හොයලා ලබා ගන්න තියෙන එක නෙමෙයිනේ. ඒක බාහිරින් ඇහෙන්නා වූ කාරණේ සාධකත් ඒ කියන්නේ එහෙම සාධනීය හේතුවක් මතනේ ඒක තියෙන්නේ. ඒක රූප උපාදානස්කන්ධේ මට හොයලා ඉතර වෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මේක සොයම්බෝ ඥානයකින් එහෙනම් එක්ක පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. එහෙනම් අපි මේ යුගයට අයිති නැති වෙන්න ඕනේ. ඒක නිසා අර අපි ඉන්න තැනක ප්‍රකට වීමමයි ප්‍රකට වෙන්නේ. මම මේ බාහිර කෙනෙක් නෙවෙයි, මමමයි. මට මේ ලැබීමක් වෙන්නේ, මට මේ යෙදීමක් වෙන්නේ. මමනේ තිබහැගෙන වෙන කවුරුත් නෙමෙයි. එතකොට මටමයි රාගය කියන එක මේ සංකල්පයක්ද නැද්ද කියන එක ඒක දහමේ සම්බෙච්ච එකක් නේ. අපි මේක සංකල්පයකටනේ හම්බුනේ කියලා හිතන්න පුළුවන් නම් ඉතින් එහෙම අය හිතන්න දෙයක් නැහැ නේ අපිට. ඒක නිසා අපි ඉන්න තැන ප්‍රකට වීමමයි අපේ ජීවිතයේදීමමයි අපි ඒකමයි බලන්න තියෙන්නේ. ඒකමනේ ඉතින් වෙන එකක් බලන්නේ කොහොමද අපි? අපි කොහොමද අනුන්ගේ දෙයක් හොයන්නේ? අනුන්ගේ සංස්කාර තමගේ කරගන්න ඕනේද අපි? එහෙනම් ඒක වෙන්නේ කාටද? තමන්ටනේ අපහු කරගල ඉන්නේ. ඒක නිසා අන්න එතන තමයි මම කුළු ගන්න හැදේ මාත්. ඊටවන් සන්නේ.
ඊටවන් සන්නේ. ආයි. අවාරණක්
තමා වෙන බාධා කළාට සම්මාංශ දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී අත්දැකීමේදී අපිට දැනෙන දැනුම සමහර විට දුක් දැනුමක් කන්ට්‍රෝල් සුවදායක දැනුමක් නම් එතකොට හැම දෙයක්ම දුකමයි කියන තැන අදහස් කරනවා මම ඇහුවේ. මොකද දැන් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. එතකොට අපේ හැම අත්දැකීමක්ම අපි ඒ කියන්නේ පංච පාදයන් ස්කන්ධේ මේ අධ්‍යක්ීම මේ මොන ස්කන්ධයට අයිති කියන බැලන්ට වඩා අපි සාමාන්‍ය දැනුමක් තියෙනවා නම් එතන මේ අධ්‍යක්ීමත් දුකක් කියන එක. එතකොට අපිට ඒක ලැගෙන ඉන්නේ ලැක ගැනීමෙන් තොරව ඉන්න අපිට උපකාර වෙනවා සම්මාංශ. එතකොට පංච පාදයන් ස්කන්ධේ හැම සියලු සංස්කාරන පංච පාදයන් ස්කන්ධ දුකයි කියලා කිව්වහම එතකොට ඒ වෙලගෙන නැතුව එතන එහාට විචක්ෂණය දිනු කරගෙන වලට උපකාරයක් වෙනවද කියන අදහසෙන් මම ඇවිස්සන්න පොඩ්ඩක් එයා පැහැදිලි කරගන්න තේරුම් ගන්නයි.
තේරුම් ගන්නයි. ඇත්තට මහත්තයා මෙහිමයි. අපිට විඳීමක් කියන එකකින් ගත්තොත් අපිට ඉතින් ඇත්තටම එහෙන් දකින්න එකක් කණෙන් අහන එකක් ඔය වගේ කර්ම හයත් එක්කම එක්කෝ සැපත් දුකක් අදුක්කම සුඛක් ඔය වගේ ස්වභාවයක් නේ අපිට කතා කරන්න තියෙන්නේ. ගමේ සැප විඳීමක් හරි ඒ කියන්නේ අපි ඉන්න තැනක ඉඳලා ගත්තොත් අපිට ඒ වගේ ස්වභාවයක් නෑ. ඒතකොට ප්‍රධාන වශයෙන් අපිට මහත්ය අපිට සැපක් වෙනකොට කරුමි තමයි කියලා කියන්නේ නේ අපි කවුරුත්. ඒ කියන්නේ අපිට දුකක් වෙනකොට අන්න අපිට දැනෙන gati වැඩි නේ. අපිට දුකක් වෙනකොට දුක් විඳිනවා කියන එක දුක විඳිනවා කියන එක අපිට දැනීමක් වැඩි. ඒ කාරණාවෙන් නිතරම ඒ ගොළු ගැනලා කතා කරන්නේ අර දුක් යම් දුකක් කියන කාරණා දුක් විඳිනවා කියන එක එහෙනම් ඒක හොයන්න කියන එක කියන්නේ. එහෙනම් එතනින් අපිට දැනෙනවා නම් එතනින් අපි පටන් ගන්න ඕනේ. සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියුවේ බුදුරජාණන් වහන්සේ මේ ගොඩාක් කරුණු කුළු ගන්නලා කතා කළා. ඒ ඒ කාරණාව ඒ කාලේ විවාහරි මිනිසුන්ට දැන් ඒ එහෙනම් උපාදාන කන්ද පහ දුක නං එහෙනම් දුක්ඛාරි සත්‍ය. මේ ඊට පස්සේ විස්තර කරන්නේ. එතකොට දුක්ඛාරි සත්‍ය යටතේ නේද එහෙනම් සම්පූර්ණ මේ මේ මෙහිමයි දුක දුක නම් ආර්ය සත්‍ය මෙහිමයි කියලා ජාතික දුක්ඛ කියලා මේ කියන්නේ ඉපදිලා ඉන්න මිනිස්සු ගැනවත් අර එහෙම කියන්නේ ස්වාමීන් වහන්සේ ලෙඩ වෙලා ඉන්න මිනිස්සුවත් එහෙමනේ ලෙඩ වීම කියන එක. එතකොට ඒක අපේ විවහාරද? ඒක අපිට ගෝචරයිද කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. එතකොට මේක යම් මේ කාලේ මිනිසුන්ට පාවිච්චි කරේ ඒ යම් සත්‍තා පටිකාභය කියන බුදුරණන් අතර අනුගත වීමක් එක් කාරණාවක් එක්කනේ. එහෙම අනුගත වීමට සුදුසුකම නැත්තම් අන්න මේ දාන කතා, සීත කතා, සග්ග කතා, කාමනං ආදීනවන් ඒ ඕකාර සංගීතසන්ට ඔය විස්තර කරන්නේ. මෙකම යානිසන්ති කියන්නේ ඒ වගේ යම් සුදුසුත්තේ අඩුපාඩු තියෙනවා නම් ඒව හදලා තමයි කියන්නේ. හැමෝටම එහෙම කියවුවේ නෑ. නමුත් එහෙම අඩුපාඩුවක් තියෙනවා නම් අන්න සාමුක්ඛන්සනේට කලින් එහෙම කියනවා. එතකොට මහත්ය අපිට දුකක් සැපක් අදුක්කම සුපද්ද කියන එක ගොඩාක් ওই කාරණා තුන ගත්තා. මේ අපිට මේ සියලු දේවල් දුකයිද කියන එක අපිට එහෙම ගෝචර නෑනේ මහත්ය. අපිට කවදාවත් අපිට හිතලා තියනවද දැන් මේ අහගෙන ඉන්නවා මේ සාකච්ඡාව මේ අහගෙන ඉන්න මේ කණින් වෙන විදිහම දුකයිද අපිට? එහෙම එකක් වෙනවද? රූප දකින්න රූප ඔක්කොම දුකයිද? නෑනේ අපිට මේ අකමැතිකක් දැක්ක මොන්නේ පලා යන්න හදන්නේ එක්ක වෙනේ දිහා අහක බලාගෙන ඉන්න හදන්නේ. එහෙම නෙවෙන්නේ අපි යථාර්ථවාදීව ගත්තොත් එහෙම. ඒ කියන්නේ අපිට දුක් විඳිනේ කියන එකක් කෙනකොට දුක් විඳවීමක් කෙනකොට අපිට ඒක ඒකෙන් පලා යන්න හොයන්නේ ඒක ප්‍රකට වීම වැඩි අනිත්‍යයට වඩා. අපිට සැපක් වෙනකොට ගොඩක් වෙලාවට අපිට ඒක බැලීමක් අපිට ඒක දුකක් වශයෙන් කොහොමද දකින්නේ? දුකක් වශයෙන් එහෙම දැකීමක් නැහැනේ ඇත්තටම ඉන්න තැන ඉඳලා කතා කරොත් අපිට ඒක දුකක්ද කියලාවත් ඒ විඳනයක්ද කියලාවත් තේරෙන්නේ නැහැ. දුක සැපක්ද කියලාවත් හිතන්න වෙලාවක් නැහැ. ඒකට ඇල්ලගෙන ඉන්නේ. අදුක්කම සුව ගැන ඉතින් කතා කරන්නේ දැන් ඒක තේ තියෙනවද නැද්ද කියලාත් ඇත්තට මුලාවක් නැති ඉන්නේ. ඉතින් අපිට ගොඩක් වෙලාට ප්‍රකට වෙන්නේ ඉන්න තැනින් ගත්තොත් සාමිනාත් කියන්නේ අන්නේ ඒ කාරණාවයි. එහෙනම් මොකද්ද විඳීම කියන එක? අන්න දැන් මහත්යට ඕන බුදුන් අදාළ වේදනාව කියලා එකක් තියෙනවා. ඒක හොයන්න පුළුවන්. ඒක අහන්න පුළුවන්. එතකොට එතෙන්ද ගිහිල්ලා ඒක නිවැරදි කරගන්න පුළුවන්. එතකොට මොකද්ද එහෙනම් විඳීම කියන්නේ? එතකොට රහවගත සූත්‍රයේ තියෙනවා යමක් පිළිගන්නේ ඒක දුකයි කියන කාරණාව. එතකොට යමක් කියලා කිව්වම ආයේක සැපද දුකද අදුක්කම සුඛද කියලා නෑ ඒක දුකයි කියනවා කියන්නේ. එතකොට ඒ මොන පරයයකින්ද කියන්නේ ඒක? කියන කාරණාව අන්න ඒ වගේ තැන් මහත්ය මේ අපිට ඒ වගේ තැන් හයිලයිට් වෙන්න ඕනේ අර ඒ තැන් එතනනම් ඒක අපි හොයන්න ඕනේ එතෙන්ද ගිහිල්ලා දැන් ඒක ඒ සාවගත සූත්‍රයේ බලනවා නම් ඒ සාවගත සූත්‍රයේදී ඒ කාරණාව බලන්න යනවා නම් මහත්ය එතෙන්ද මේ මගේ විඳීම නෙවෙයි එතෙන්ද ගිහිල්ලා ඒ කියන කාරණාව පරයයි නිදානේ මොන වගේ පිළිසත් කිව්වේ කියන එතන නිරවුල් වෙන්න ඕන අන්න ඒ පරයයි දැන් පංච උපාදාන ස්කන්ධයේ දුකයි කිව්වම මහත්ය එතෙන්ද ගිහිල්ලා ඒක මගේ පැත්තට ඇදලා ගන්න නැතුව මට යමක් දුකක් වෙනවා නම් දුක් වෙන්නේ කොහොමද මම? සහ මෙතන බුදුරජාණන් වහන්සේ දුකයි කියන්නේ මොන අර්ථයෙන්ද කියන එක. අන්න එතකොට ඒ දැක්මවල දෙක දැක්මක් කියන එක මම අදහස් කරේ මේ අපි ඉන්න තැනක අපිට ලැබීමයි දහම තුල කොළු ගන්නන්න අතර කාරණාවයි අතර මේ වෙනස තේරුම් ගන්න පුළුවන්. ඒත් ඒ වෙනස හරියට තේරුණා නම් තේරෙයි මේක මගේ දැක්මක මම ඉන්න තැනක මේ ඉඳලා මේක බලන්න පුළුවන් එකක් නෙවෙයි කියන්නේ. අන්න ඒ කාරණා මහත්ය අපිට පංච උපාදාන සංකීර්ණ පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියලා කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගොඩාක් කාලාට භික්ෂුන්ට. එතකොට ඒක නිසා යම් විදිහකට නෙමෙයි සද්දා පටිලාභයක් ඉදිච්ච අනුගත වෙච්ච යම් පිරිසකටයි කතා කරන්නේ. එතකොට මහත්ය මේ කාරණා කතා කරනවා නම් ඒක අපිට එපා කියලා නෙමෙයි කියන්නේ. ඒක භික්ෂුන්ට කියන එක අයින් කරන්න කියලා නෙමෙයි කියන්නේ. අපිට යමක් ජීවිතේ යම් දුකක් කියන කාරණාවක් ගෝචර වෙන්නේ අපි කොහොමද? අපේ දුකේ අපි දුක කියලා කියන එකේ අපේ අර්ථාන්විත අපේ භාෂාවේ නිර්වචනයේ මම ඉන්න තැනදී මම මහත්ය දුකයි කියන්නේ මොකටද? අපි ලැබෙන ජීවිතේ හැම එකකටම දුකයි කියනවද? අපි සැපක් වෙනකොටත් ඒක දුකයි කියලා දකිනවද? එහෙනම් ඒක සංකල්පයක්ද? මම බොරුවක්ද කරන්නේ? යටින් ආස්වාදයෙන් හිතින් වැළඳගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි මේක දුකයි කියලා අර අහිච්ච කාරණාවේ සංකල්පකින් වහලා දාන්න හදන එකක්ද මේක? යථාර්ථවාදී වුණොත් අන්න තේරෙයි අපිට දුක් පිටවීම කියන එක දුකක් කිනකොට අන්න පලා යන්න හරි මොකක් හරි ඉන්න තැන හෙලවිලා ගිහිල්ලා හරි ප්‍රශ්න අරබුද හදාගන්න එකක් හරි පීඩාවක් හරි ඔක්කොම ප්‍රශ්නෙක එනවා. එහෙනම් අපිට ඒකන ප්‍රකට වීමක් ඉස්මතු වීමක් වෙන්නේ. එහෙනම් අපි එතනින් පටන් ගන්න ඕනේ. දැන් ඕකට අපි දාගත්තොත් මෙතන පංච උපාදානස්කන්ධ සියල්ල දුකයි. සංකීර්ණකේ පංච උපාදාන කරලා දුක්ඛ කියලා බලන්නේ කියත් එහෙම අපි ඒ දීතේදී බැලීමක් නෙවෙයිනේ. අපි ඒක නිකන් මෙසන් අර අයිසෙන් ටිකක් තවරගෙන මේ සතු පෙන්න හදනවා ඒ මොකද්ද කියන එක. එහෙනම් අපි ජීවිතයේ දුකක් කියන කාරණාවක් එනකොට එහෙනම් මේ දුක කොහොමද? ඒක මොකද්ද? මේ සැප දුක දුක්ඛම සුඛ වශයෙන් කියලා තියෙන්නේ කොයි විදිහටද? අන්න ඒ කාරණා මහත්ය ටිකක් පොඩ්ඩක් මේ එතකොට මහත්ය ඒක පොඩ්ඩක් අර බුදුන් අදාළ වේදනාව කියලා දේශනාවක් තියෙනවා. ඒක පොඩ්ඩක් අහලා බලුවොත් මහත්ය ඒකේ ඔය මහත්යට ඔය ආපු ප්‍රශ්නෙට මේ මං හිතනවා ඔක්කොම පිළිතුරු ටික තියෙනවා කියලා ඒක මහත්ය තිරවස්සන්නයි.
තේරෙන තැනසන කොහොම පැහැදිලි අවසරයි.
අන්නහස එක අපි දැන් මොකක් හරි දැනුණාට පස්සේ නැත්නම් අපි අපින්ගට පස්සේ මේකේ පංච උපාදානස්කන්ධය තියනවාද කියලා හොයන කතාවක් නෙවෙයි මේ කියන්නේ. එහෙම නැත්නම් ඒ දැනීම දුකද කියලා බලන සිතියක් නෙවෙයි. මොකද ඒ ලැබීමමයි මේ විස්තර කරන්නේ කියලා කිව්වත් සායනහස රන්තරණයි
අන්තරවසනයි. මේ ඇත්තට මහත්ය දැන් අපිට ඇත්තටම යොමු වෙන්න තියෙන්නේ එක්කෝ ඇහැ කියන කාරණාවක් නැත්නම් රූපයක් කනක් සත්‍යයක් ඕගේ කාරණාවක් එක්කනේ. එතකොට දැන් ඒ වගේ කාරණාවක් එක්ක අපි ජීවිත ඇත්තක් හොයන්න පටන් ගන්නකොට මේ ඇත්තටම අපේ දැන් අපි හිතමුකෝ අපි නිකන් දහම කියන එකක් ඒ වචනේ ගන්නේ නැතුව අපි නිකන් ජීවිතේ නිකන් අපි එළවලු ගන්න ගියා කඩේකට එළවලු ගන්න ගිහුවම මේ මාළු බෙස් නැමැති ස්වරූප 250ක් දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ අපි. ඉතින් අපි සාමාන්‍ය අපි භාවිත කරන විදිහක් තියෙනවා. ඒකට ලෝකේ පරයයන් අපි කතා කරන විදිහක් තියෙනවා. එතකොට උත්තරේ ගිහිල්ලා අපි මොකක් හරි මේ එහෙම අපි කොහොමත් අපි භාවිතයේ එහෙම ඒ විදිහටයි තියෙන්නේ. එතකොට අපි ඉතනත් කරන්නේ අසකනනාලේ දිවකයන් වල කියන කාරණාත් එක්කනම් මොකක් හරි විස්තරයක් කරන්නේ. මොකක් හරි කතාවකට ඉඩක් ඉන්නේ අපි ක්‍රියාවකට. එතකොට දැන් මේ අපිට දැන් ඔතෙන්ද එකක් වෙලා මේ ධර්මය ගැන හිතන්න ඕනේ කියලා සිහි කරන්න ඕනේ කියලා යම් තැනකට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ එතෙන්ද අපි වෙනස් වෙන්නයි. එහෙම වෙන්නේ කොහොමද? එතකොට අපි දෙවිලි චරිතයන්නේ. ඒ කියන්නේ එක වෙලාවක එක විදිහකට කතා කරනවා අනිත් වෙලාවට අනිත් විදිහට. එතකොට දැන් අපිට එහෙනම් ධර්මයේ හැතරෙන වෙලාව ධර්මයේ කියලා එක වෙනම තියෙනවා ජීවිතේ කියලා වෙනම තියෙනවා. එතකොට ආයෙ ප්‍රශ්නයක් එනවනේ. එතකොට මේ අන්න ඒ කාරණාත් එක්ක ඉතින් අපි ඇත්තටම මේ කොහොමත් අපි ඉන්න තැනක ඉඳලා කතා කරනකොට අන්න සොකියත්ත දැක්ම කියන කාරණාවෙන් දැන් රූප අපිටමක ආරි මහත්යට හොත් අනිත් කෙනෙකුට හරි රූප උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද වේදනා උපාදානස්කන්ධය කියලා හොයන්න ඕනේ කියලා අන්න දැන් එතකොට කන්ද සූත්‍රේ පුන්නමා සූත්‍රේ දැන් ඒක විස්තර තියෙනවානේ. එතකොට මේ විස්තරේ බලන්න පුළුවන්. එතකොට මේ විස්තරේ කොහොමද කියලා තියෙන්නේ කියලා. එතකොට දැන් මේ විස්තරේ දැන් අපි බලන්න යන්නේ හැබැයි දැන් අපේ ජීවිතය අදාළ කොටසක් එක නෙමෙයි. එතන එහෙම ධර්මයට අනුව කියන කාරණාවත් එක්ක. එතකොට මේ ධර්මයට අනුව කියන කාරණාව එහෙනම් මොකද්ද කියන එක බලන්න යනකොට අන්න දැන් බුදුරජාණන් වහන්සේ මොකටද මේ රූපේ කියලා කියන්නේ? අන්න දැන් එතෙන්ද අපි ආවනම් හරි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මොකද්ද රූපේට මොකද්ද විඳීමට කියලා තියෙන්නේ? දැන් රූපේට රූප දෙති පොබේකේ සස්මා රූපං උච්චති. හරි දැන් එහෙම කිව්වා කියන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ විවාහාරික වචන ලෝකයේ තුල ඒ විභක්තිකාමි පරිසරයේ ඒ විවාහාරයේ තුලම අන්න යමක් ඉස්මතු කරලා කුළු ගන්නලා කතා කරන රූපණය වෙනවා කියන අදහස. ඉද්දෙනවා ඇඳුම් කරනවා ඒ වගේ ප්‍රකට වීම කියන කාරණාව විස්මතු වීමක් කියන කාරණාවක් එක්කන රූපේ පෙන්නන්නේ. අන්න දැන් ඒක හොයනකොට රූපේ කියන එක ඒ රූපණය කියන එක හැවීමක් කියන කාරණාව වෙනනම් අපි ශාวก හැටියට තියෙන්නේ. උපාදානස්කන්ධ හැවීමක් නෙවෙයි අපිට තියෙන්නේ. එහෙනම් එතනින් පටන් ගන්නවා රූපේට බුදුරජාණන් වහන්සේ දුන්න නිර්වචනේ මොකද්ද? එහෙනම් ඉද්දෙනවා ප්‍රකට වෙනවා ඇඳුම් කරනවා මොකද්ද කියන කාරණාවක් එක්ක නික හොයන්න තියෙන දැන් බුදුරජාණන්සේගේ දෙහේ රූප උපාදානස්කන්ධයට කලින් මෙහා තියෙනවා එහෙනම් කරන්න ටිකක්. එහෙනම් අපි ඒක මොකද්ද? ලෝකේ රූපෙත් නිර්වචනයක් තියෙනවා ඒක ටිකක් අපි පරිසරයේ සකස් නිමේ ස්වરૂපය කියන එකක් එක්ක. හරි ඒක හරි. එතකොට ස්වરૂපය කියන එකක් තියෙනවා නේද රූපේ. එතකොට ඔන්න දැන් ඒ රූපේ ප්‍රකට නොවන මොකක් හෝ විදිහකට යම් ගෝචරත්වයක් ලැබීමක් කියන එකක් මේ නොයෙදෙන විදිහේ කටයුත්තක් වුණාට පස්සේ අන්න අරූප විමුක්ත. එතකොට දැන් ප්‍රකට වීමක් කියන ස්වરૂප කියන එක දැන් ස්වરૂපය කියන එක අන්න අරූප කියන දැන් රූපෙත් ස්වરૂපෙත් කියන්නේ. එතකොට ඒ ස්වરૂපේ ප්‍රකට වීමක් නැතුණ අසන්නී කියන ස්වභාවය ආකාශය අනන්තයි. දැන් මොනවද ප්‍රකට වෙන ආකාශය අනන්ත වලාකුළු ප්‍රකට වෙනවා. ආකාශය අවකාශය අනන්තයි. අන්න දැන් ප්‍රකට නොවන ස්වභාවයක් එක්ක ඒ කාලේ විමුක්ති කතා කරනවා. ඉස්මතු නොවන ස්වභාවයක් එක්ක. ඒක එතකොට නමුත් ඒක සොකියත දැක්මකටම අන්න යමක් හරි හෝ වැරදි කියන තැනක ඉඳලා ඒක ප්‍රකට නොවීමක් කියන එක يعني ඒක නම් ප්‍රශ්නේ උනේ. ඒක ප්‍රකට නොවීම තමාට ලැබුණම ලැබිලා එයාට එහෙම ගෝචරත්වයක් ඇති. ඒ ස්වરૂපයක් එක්ක ප්‍රකට වීමක් කියන කතාවක් එන්නේ. ඒ ප්‍රකට වීම නොයදගෙන තන කතාවෙදිට අන්න එයා ඒ බොරුවටත් නෙමෙයි. එතකොට දැන් එයාට සාන්ත විමුක්තියට ගන්න ඒකත් එක්ක. නමුත් බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ රුප්පණේ කියන එක. එහෙමද විදීම විදිනවා කියන අදහසින් ඒ කතා කරන්නේ. එහෙනම් අපි ශාวกකයේ හැටියට එහෙනම් එතෙන්ද ගිහිලා ඒක ප්‍රකට කරගන්න ඕනේ. දැන් ඒකත් එක්කනේ ඊට පස්සේ විග්‍රහය තියෙන්නේ. දැන් එතකොට රූපය කියන්නේ මොකද්ද? ස්වરૂපය කියන්නේ මොකද්ද? ඉද්දෙනවා අඳුන් කරනවා. සමිනස ඒක මතු කරන්නේ දැන් අපි හිතමුකෝ රූපය කියන කතාවේ ඊදි රූපණේ නම් එහෙනම් අඳුන් ගන්නවා කියන වගේ ස්වභාවයනේ සමිනසේ මම අර්ථයක් ගන්න මේකට අපි මේ භාෂාවේ තියෙන වචනයක් මේ ළඟින් මේන එකක් කියලා අඳුන් ගන්නවා කියන අදහස ඉදිරිපත් කළා. ඒක අඳුන් ගන්නවා කියන එක තුවාලයක් තුවාලය කියන කාරණාවනේ අපිට කියන්නේ අඳුන් කැමමක් වුණොත් ඒ කියන්නේ තුවාලයක් එහෙනම් අඳුන් කැමමක් වුණොත් එහෙම අපි අඳුන් ගන්නවා කියන එක හොයනකොට තුවාලෙනි හම්බෙන්නේ. එතකොට අපිට තුවාලේ හම්බ වීම හරියට සමිනාසෙ එතන ඒ උපමාව කතා කරලා සනස්කේ එහෙනම් ඇඳුම් කනවා කියන එක හොයනකොට තුවාලේ හම්බුනා වගේ තමයි කියන ඇඳුම් කනවා කියන එක හොයනකොට අවිද්‍යාව කියන එක තමයි මුන් ලැබෙන්නේ කියන එක නදස් කරේ මෙතන ඥානයක් හැටියට කතා කරන්නේ. එහෙනම් රූපේ හැවීමක් එක්ක අවිද්‍යාව කියන එක ප්‍රකට වෙන්න ඕනේ. ඒ කියන්නේ අවිද්‍යාව වැරදි නම් යකට තහවුරුවක් ගිනි අරගෙන අපි අයි පිච්චනවාද කියලා අල්ලලා බලන්න යන්නේ නේ හොඳටම ගිනියම් වෙලානේ. එතකොට ඒක තුල නැගගෙන ඉන්නේ නේ. ඒ කියන්නේ අන්න ඒ වගේ රූපේ හොයනකොට අවිද්‍යාවේ කියන කාරණාවේ ඥානයක් එක කතා කරන්නේ. අවිද්‍යාව කියන එක ඥානයක්. එතකොට දැන් ඒ අවිද්‍යාව අඥානකමක නියෝධකමක අපි ඉන්නේ නේනේ. එහෙනම් ඒකම තමයි එතන කතා කරන්නේ උතුරන්තික දහමත් එක්ක අන්න රූපේ හොයනවා කියන කාරණාව. එහෙනම් මේ විදිහට වෙන්නේ. එතකොට රූප මේ රූප මොකද මේ කන්ද සූත්‍රයේ තියෙනවා වෙනම විග්‍රහය පංච උපාදානස්කන්ධ මොනවද ඒ වගේ විස්තරයක්. එතකොට එතෙන්ද ගිහිල්ලා පංච උපාදානස්කන්ධේ මොකද කියලා බලන්න. එතකොට දැන් අපි හිතමුකෝ සොකියත් දැක්ම කියන එක සක්කාය දිට්ඨි ප්‍රහාණය කියන කාරණාවක් එක්ක වෙන විදිහකට එහෙම තියෙනවනම් අන්න ඒකත් එක්ක සම්පූර්ණයෙන්ම අන්නද සොකියත් කියන නුවණක්. නුවණක අන්න දැන් මොකක්ද එතන දැන් රූපේ කියන එක හෙවීමක් කරන්නේ නේ. වේදනාව කියන එක හෙවීමක් කරන්නේ නේ. එහෙනම් වේදනාව කියන එහෙනම් රූපය කියන එක බැඳීමෙන් යුතුව මේ ඒ වගේ ස්වභාවයක් කතා කරනවා නේද සාස උපාදානයක. දැන් මේ බැඳීමෙන් යුතුව මේ සාස උපාදානය කියන එක මත් ඉන්නව කෙනෙක්ගේ තියෙනව බැඳීමක් හැටියට නෙමෙයි විස්තර කරන්නේ. අර සිදුවීම විස්තර කරන්නේ. දැන් මේ සිදුවීම අපිට එළියට කියලා දෙන එක. මිසක් අපිට ඒක ලැබෙන එකක් නෙමෙයි. දැන් මේ ඉන්නව තැනක ගැන කෙනෙකුට නෙමෙයි ධහම කියලා දෙන්න තියෙන්නේ. කෙනෙකුට කියලා දෙන්න ගන්න ටික. එහෙනම් අපිට තියෙන්නේ අඳුම බුදුරජාණන් වහන්සේ කිව්වේ රූප වේදනා සංඥා සංගත දැන් කජිනී සූත්‍රයේ තියෙන්නේ මොනවද රූපේට කිව්වේ මොකද්ද වේදනාවට මොකද්ද සංඥාව කියන කාරණා සංඥාව කියන කාරණාව කිව්වම සංඥාව මොකද්ද කියලා ඉවරලා ආයේ සංඥාව කියන හඳුනා ගැනීමක් වෙන්න බෑ අපිට මේකනේ මේක කියලා එන එක නෙමෙයි ඒ කියන්නේ හඳුනා ගැනීමක් කියන කාරණාවකින් අපිට ප්‍රකටත්වයක් ලැබිලා ආපහු ඒක කතා කරන එක නෙමෙයි රූපේ කියන ආයේ ඒක ස්වરૂප හම්බෙන එකක් නෙමෙයි මේක විඳීම කියන කතාව කතා කරන අය විඳීමක් ලබා ගන්න නෙවෙයිනේ අපිට. සකස් වීම කියන එකයි සකස් වීමක් ලබා ගන්න නෙවෙයිනේ. මේ සක්කාය නිරෝධී බව කියලා කතා සක්කායම නම් තුනෙන් රූපය කියන කාරණාව රූපණේ හොයනවා කියන එක. විඳිනවා කියන අදහසින් නම් කියන්නේ එහෙනම් විඳිනවා කියන එක හොයනවා කියන අදහසින්. ඒකනේ හොයන්න තියෙන්නේ එහෙනම්. එහෙනම් ඒකට අදාළව ඒ හැවීම කරන්න දැන් ඒ දහමට එතන තියෙන පරියායට. දැන් අපිට විඳීමක් වෙනවා කියන එක දැන් අපි අර විදිහට යන්න ගියොත් එහෙම ප්‍රශ්නයක් එනවා. අපිට විඳීම අපි හොයන්න ඕන අපිට තේරෙන තැන. අපිට විඳීම හොයන්න ගියොත් එහෙම විඳිනවා විඳිනවා කියන අදහසින් හිතන් කොහොමද විඳින්නේ කියලා ඒක එහෙම නෙමෙයි අපිට විඳිනවා කියලා එහෙම අරක ගැලපුවා කියලා අපිට විඳීමෙන් නිදහස් වෙන්නේ නෑනේ. අපිට ස්වરૂපයක් දැනෙනවා කියලා මේ රූපපටිති කො වික්‍රය තස්ම රූපං උච්චති කිව්වට අපි රූපේ ස්වરૂපේ නැති වෙන්නේ නෑනේ. අපිට ස්වરૂපේ නැති වෙලා යනවා ස්වરૂපේ ඉක්මවල රූපපටිති කියන එක ලැබෙන හින්දා. රූපේ නැති වෙලා රූපපටිති වුණා අපිට. වචන ටිකට ලේබල් කිරීමකට විතර රින්ග වෙන තියෙන්නේ ඒක හෙවීමක් කියන්නේ අපි ජීවිතේ හොයන්නේ අපිට ලැබෙන කාරණාවක් කියන එකක් එක්ක අරක දේශනාව අපි වැදගත් විදිහට පරයය දරා ගන්න ඕනේ. එතකොට දැන් අපිට අර ස්වාමීන් වහන්සේ කියන්නේ අර දැන් අපි ඉංග්‍රීසි කතා ඉංග්‍රීසි අපි ඉංග්‍රීසි නෙවෙයිනේ අපි ඉංග්‍රීසි කතා කරන්න එනකොට අපි ඉංග්‍රීසි කතා කරන්න අපි මේ හොඳට හොඳටම ඉගෙනගෙන තියෙනවා නම් දරාගෙන තියෙනවා නම් අපිට කතා කරන්න එනවා නම් යම් අවස්ථාවක අපි කතා කරනවනේ අය ඒකදී අපි මේ හොයිත්තලා බල්ලලා ගලපලා එහෙම නෙමෙයි යන්නේ අපි කතාව නිකම්ම නිරායසයෙන් එනවා. එතකොට දැන් අපි ඒක වැදගත් විදිහට තියාගත්තට පස්සේ ජීවිතේ අපි ලැබෙන කාරණාවත් එක්ක හිතීමක් කියන කාරණාවත් එක්ක ඇත්තටම අපිට ප්‍රකට වීමක් කියන්නේ නුවණක යෙදීමක් වෙන තැනදී ඒ නුවණට අදාළ ස්වභාවයෙන් කතාවට එන්නේ වෙන එකක් නෙමෙයි. ඒතර බුදුරණන්සේ බුදුරණන් ශ්‍රාවකයන් වෙන දෙයක් කියන්නේ. මම හෝ මගේ ශ්‍රාවකයන් මේක කියන්නේ කියලා කියන්නේ ඒකින් දැන් මේ පරියායට දින්නද කියන එක නෙමෙයි පරියාය එතෙන්ද කියලා ඒකට අනුව අධ්‍යයනය කරන්න ඕනේ. ඊතන කාරණාව මේ විදිහට හිතාගෙන යන්න ඕනේ. අන්න අපේ සත්‍යවාදී නුවණ යෙදෙන තැනදී පරියාය නැතුව මේක කරන්න ඕනේද එපාද කියන කතා දෙකම ඉක්මවනවා. මොකද අපිට නුවණ කියදෙන්න ඕනේ. මේ නුවණකට ප්‍රඥාව තුන කතා කරපු දහමක් තේරවත් කරගන්න. ඊරන්
සරණයි. තව ගැටලු තියනවාද? කාටවත් ඉදිරිපත් කරන්න අහන්න දෙයක් තියෙනවා නම්
අසසනාතරන ප්‍රශ්න තත් ඉදිරිපත් කරන කලමට අහන්න තියෙනවා සානස් අපේ සාමාන්‍ය ජීවිතේ දැන් සානස් තේරුම් කළ දින විදිහට සානස් අපි හැමලෑම අපේ සාමාන්‍ය ජීවිතයේ අත්දැකීම් වලදී අපේ ප්‍රායෝගිකත්වයේදී අපි ධර්මයේ අපි අහලා තියෙන ධර්මයට ගල්පලා බලන්නේ නැතුව ඒ දැනන ගතියම කියන්නේ අසීමේදී දැකීමේදී ඒ තමයි දැනන ගතියම ගැන හොයලා බලනකොට සාන්නවස අපි විචක්ෂණේ කිරීමේදී අපිට හැම වෙලාවෙම දැනන ප්‍රශ්නයක් තමයි අපි දන්න දැනුමට කරපලා බලලා එතනින් එහාට ඒක ලැබගැනීමක් සිදුලා සාම ටිකක් වෙලා ගියාට පස්සේ තමයි අපි දන්නේ අපි මේ දැන් මෙතන එතන එකතැනම කරකෙන බව. මොකද අපි ඒක දැනගෙන ඊට පස්සේ ඒ දන්න දේ ගැන දිගින් දිගට හිතනවා මිසක් ඒ වෙලාවේ ඒ දැන් අහන ධර්ම ප්‍රශ්න දැන් යම්කි සබ්දයක් වුණාම අපි මේක දැනීමක් සීමක් කියලා දැනගෙන ඊට පස්සේ ඒ කියන්නේ හොයලා ඒ සබ්දේ අඳුරගත්තට පස්සේ එතනින් එහාට මේ වෙලාව එතන හිතන්න පටන් ගන්නවා. එතකොට අපි දැන් සීමේ ප්‍රායෝගිකත්වයේ වෙනවා අපි දැන් සිටීමේ ප්‍රායෝගිකත්වයට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ සෝන්නාස එතනදී අපි ගොඩක් වෙලාවට මේ අපිට අර ප්‍රශ්නෙම මතුවෙන ඇරෙන්න අපි බක්ල ලැග ගැනීමෙම ඉන්න ගැටියක් තියෙන සාන්නත්. එතකොට ඒ වගේ තැන්වලදී ගෞන් සාන්නත් තින් ගැලවිලා අපි දැන් එතනින් කොහොමද දිගටින් දිගට කරගෙන යන සාන්නත් මේක නිතරම ඇති වෙන ප්‍රශ්නයක් සාන්නත්ට ගොඩක් ඇයි නිතරම අහන ප්‍රශ්න පොඩ්ඩක් අපි ඒගෙන පොඩි පැහැදිලි කරගෙනම කරගෙන සාන්නත් ඒක වෙලෙ ඒක ප්‍රයෝජනවත් වෙයි. අපි මේ කොහොමද විචක්ෂණශීලීභාවයේ ප්‍රායෝගිකත්වයේ
දෙකින් දෙන්න කරගෙන යන්න කියලා සාන්නත් අවසරයි. මේ තිරවසන්නේ ඇත්තට මෙහෙමයි. දැන් ධර්මයේ මොකක් හරි දෙයක් කරගෙන අල්ලගෙන ඉන්නකොට ඒකේ ඒ විදිහයි. ඊට පස්සේ ඒකේ තියෙන මොකක් හරි දැන් අපි අල්ලගත්ත විදිහ වැරදි හරි මොනවා හරි එකක් පෙන්නලා අපි හිතන්නේ යමක් මොකක් හරි අපිට මේ ධහම අහන්න සුදුසුත්ව ඇතිවීම පිණිස හෝ යම් කරුණු කුළු ගන්නකොට අපි ගිහිල්ලා ඒක තුළ පළපදියම් එනවා ඒක තදින් අල්ලගෙන. ඉතින් මසුරු ගමකින් අපේ සිතීරි ග්‍රහණය කර ගැනීමක් නේ තියෙන්නේ. ඒතකොට මහත්තයා මේක තියෙන්නේ දැන් මේ ඔක්කොටම විසඳුම තියෙන්නේ ඔය හිතීම තුළම තමයි. අපි කොච්චර දැන් අපිට මේ දහම ආනෙක වැරදි ඇසියුත් මේ විදිහට සත්‍යයන් කරුත් මේ විදිහට ලෝකේ වැදගත් දෙයක් විදිහට මේක තබා ගත යුතුයි. අපි සත්‍යවාදී චින්තනයේ මේ සද්දරු ජනසෝ ආකාර පරිවිතක්ක දිටිනී ජනකනේ මේ කියන කාරණාව වලට යමක් වැටහිම නෙමෙයි දහම කියන්නේ. මේ ඒකට යමක් වැටීමක් එක්ක ඒ ඇත්තක් කියලා ගන්න ඇති චින්තනයක් තියෙන නමුත් ඒකෙමුත් බුදුරජාණන්ගේ ධර්මයට ලං වෙන්න බෑ කියලා මේව කුළු වෙනලා කතා කරනකොට මේ චින්තනය කියන එක නැත්නම් මේක කරන්න බෑ කියන මේ තැනක අපි ඉන්න ඕනේ. කියන්නේ ඒක ඇත්තක් කියලා පිළිගන්නවා. ඊළඟට තමයි කල්ලාණ මිත්‍යාන්හසේ කියන එක විශ්වාස කරන මට්ටම අපි. දැන් අපි ඒ කියන දේ ඒ විදිහට කරනවා කියන එකයි. ඊළඟට බුදුරජාණන්සේ කියලා අපි භාවිතා කරනවනේ. ඒක ලේබල් දෙ කියන එක මම දන්නේ නැහැ. නමුත් එහෙම භාවිතා කරනවා නම් බුදුරජාණන්සේ අපි විශ්වාස කරනවාද කියන කාරණා විශ්වාසද සුවරද කියන කාරණාව. ඒ කියන්නේ මේ අපි නිකන් බොරුවට නිකන් මොහොච්චවට ඒ වචන ගන්න ඕනේ නැහැ. එහෙම විශ්වාස නම් මහත්තයා එහෙනම් ඒක තුල තියෙන්න ඕනේ මේ දැන් ඉන්න තැන. එහෙනම් පොඩ්ඩක් නිකන් විමසිලිවන්ත වෙලා බලන්න පොඩ්ඩක් ඉන්න තැන. දැන් ඕක මහත්තයා අහන්න තැනම මේ මම ඉන්නේ මෝඩකමකනේ. මේ මෝඩකමකින් මේ කරන එක කොහොමද හරි වෙන්නේ වගේ ප්‍රශ්නයක් නෝක. එතකොට දැන් මේ අපි ඉන්නේ මෝඩකමක නම් ඒ මෝඩකම කියන එකක් අපිට තේරෙන්නේ නැති බවක් එක මෝඩකමක් කියලා ප්‍රකට කිරීමක් වගේ. ඉතින් එහෙම නැතුව එහෙනම් මහත්තයා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? එතකොට අපි ඇයි ගලපන්නේ යන්නේ? එතකොට එහෙනම් අපිට දැන් මේ කල්යාණ මිත්‍යයන් වහන්සේ කියන වචනේ දැන් මේක පාරට අමාරුයි බව ඇත්ත. අපි මේ පුරුදු වෙලා ඉන්න හැටි අපි හිතන්නේ නැතිකමත් එක්ක අපිට එකපාරට එන්න එහෙම බෑ. නමුත් අපිට කවුරුත් කියන පළියට පිළිගන්නේ අපි තහවුරු වෙන ගතියක් එක්කනේ. අපි ওই කියන දේවල් දුර läගෙන පැවරිලා ඉන්නේ. දැන් අපි ගත ඒ ඒව ගාරන් තියෙන විදිහ ඒව ගන්න රටාවත් එක්කනේ. එතකොට දැන් ඒ ගැනිල්ල කියන එක අදාළ වෙන්නේ නැහැ. දැන් ඔය එහෙම දෙයක් මේ සසර පුරාම කරා සසරම තමයි. ඉතින් ආයේ වෙන මේ අමුතු මේ සසරන්නේ මේ දැන් මේ පැවැත්මම තමයි. ඉතින් වෙන එකක් නෙවෙයි. ඉතින් ඒ පැවැත්මම වැරදීනේ. මේ පැවැත්ම හරි වෙන්නේ නැහැනේ. පැවැත්ම වැරදී. ඒකම අකුසලයක්. එතකොට දැන් එහෙම කිව්වට පස්සේ එහෙනම් හිතන්න නෙදීන්නේ. හිතන එක හිතන්න තියෙන්නේ. අහන එක අහන්න තියෙන්නේ. කරන එක කරන්න තියෙන්නේ කතා කරන්න කතා කරන්න තියෙන්නේ. එතකොට මේ කාරණාව තුළ ඇත්තටම මතය මේ අපිට ඒක ගැළපිල්ලක් එනවනම් ඒ ගැළපිල්ල එන්නේ අපි ඒකේ පදවෙන්දන ඒකට අණුව ගිහිල්ලා හිතලා නැති එකත් එක්ක නේ දහම. ඒකට අණුව හිතුවනම් ඒ කියන්නේ ඒකට අණුව හිතුවනම් කොහෙ ගලපන්නද මේක? කවුද ගලපන්නේ? කොහොමද ගලපන්නේ? ඒ කියලා තියෙන විදිය බලපුවම ඒක නෙමෙයි අපේ කෝණයට ගත්ත එක අපිට ආවේනික රසායනකට ගත්ත එක නෙමෙයි ප්‍රශ්නයක් තියෙන ධර්මයේ ඇදලා අතාරුකගෙන ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මේ පදවැන්දන ටික ඒකට අනුව ගිහිල්ලා බලපුවාම අපිට කොහෙත්ම ගන්න පුළුවන් විදිහකට නෙමෙයි තියෙන්නේ. ඒ හැඩ ඒ සකස් වීම තිය ඒතන කතා කරපු පරියායේ ඒ එකක් තියෙන්නේ අපිට ප්‍රමාණ කරන්න පුළුවන් විදිහට නෙමෙයි. මගේ කෝණයට මට ආවේනික රටාවට ප්‍රමාණ කරන්න පුළුවන් විදිහට නෙමෙයි මේක යෙදිලා තියෙන්නේ. එතකොට අපි ඉන්න තැනක අපි හිතන්න කියලා කිව්වම ප්‍රමාණ කරන්න බැරි දෙයක් හැටියට නම් අපි අධ්‍යයනය තුලින් මේ ප්‍රකට වෙලා තියෙන්නේ එකට අනුව ගිහිල්ලා බලද්දී එතන දේශනාව ආයි තින් මොකටද මේ හිතන කාරණාවකටයි ප්‍රමාණ කරනවා කියලා එකක් ගන්න. එතකොට හදායි ප්‍රශ්නයක් නේ. එහෙනම් අපිට ගම්බීර බව ප්‍රකට වෙලාද? ගම්බීර බවක් එක්කන සද්දා ප්‍රකට වෙන්නේ සද්දාට යොමු වෙන්න තියෙන්නේ. ප්‍රශ්නයක් නේ. එහෙනම් වෙලාවක් නෑනේ. වෙලාවක් නැත්te ඒක. එහෙනම් අපි මහත්තයා අපි ඉන්න තැන අපිට මේ සම්පූර්ණයෙන්ම ඉන්න තැන යන්න බුදුරජාණන් වහන්සේ කුමක් අවදාළසේ බුදුරජාණන් වහන්සේ මොකක්ද කියලා තියෙන්නේ කියන කාරණා. ඒක බුදුන්ස කියලා තියෙන්නේ ඒකට අනුව බලපුවම කොහොමද ජීවිතේට ගලපන්න බෑ. ගලපන්න බෑ. ගෑ කීකී ගලපනවා නම් එච්චරටම ප්‍රශ්නයක් නේ නං අපිට. එහෙනම් අපි කල්යාණ මිත්‍යා කීකී කියන එක බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා කියන එක ඊළඟට එහෙනම් ගලපන්න බෑ කීකී ගලපනවා නම් සද්ධර්ම අතුරුදන් කරන්නේ අපිම තමයි. වෙන කවුරුත් නෙමෙයි නේද? එහෙනම් අපිම තමයි මේක විනාශ කරන්නේ. වෙන කවුරුත් නෙවෙයි ඉතින්. ඒතර ගලපන්න බෑ කි. අපි ගලපනවා නම් ආයේ මේ අර කට්ටිය සාසන විනාශ කරනවා මේ කට්ටිය සාසන විනාශ කරනවා කියන එකේ පදනමක්. එහෙම කිසිම පදනමක් නැහැ. අපි නෙමෙයි කරන්නේ එහෙනම්. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපි අතින් මේ අඩුම අපි මේ පැවැත්ම කොහොමද අකුසලයක්. නමුත් පැවැත්ම කියන්නේ කොහොමවත් මේ එහෙනම් මේ පැවැත්ම තුල අපි බුදුරණාහිගේ දහම කියලා ලේබල් කරලත් අපි කරන්නේ ඊට වඩා අකුසලයක්. එහෙනම් අපි කොයි එහෙම බයන්නකම දකින්න ඕනේ ඒකේ. එහෙම නැත්තම් අපි ඒක නිවැරදිව අධ්‍යයනය කරලා ගලපන්න බැරි බවට අපි ඉන්නවද සකස් කොට මනාවක් කොට ඉගෙන ගැනීමක් තුළින් ඒක ප්‍රහාණය කරන්න ඕනේ. ඒක නැතුව එහෙම වෙන විදියකට මේක හිතලා කරන්නේ හිතන ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. ඒක නිකන් ඔහේ මනෝ සංකල්ප දාගෙන හිතන එක නෙමෙයි. දේශනාව විදියට සකස් කරලා ඉගෙන ගත්තම ඉතින් මේ ස්වාමිනාසේ දේශනාව මත කරලා කුළු ගන්න කතා කරනකොටම ආ ඒක මේ සබ්බේ සංඛාර අනිත්‍යති කියන්නේ සියලු සකස් වීම අනිත්‍යයි කියනකොට අය ඒක තුල මේ මොකක් හරි ලං වෙලා මොකක් හරි කරුණක් එක්ක හම්බෙන්නේ නැහනේ මේ මේක තමයි කියලා හම්බෙනවනම් ඉතින් ඒක යලිත්‍ය කියලා වචන භාවිත කරපු අපරාධනේ. එහෙනම් මේ අපි ගිහිල්ලා මේ අපිට ගියා හම්බෙන්නේ ඔක්කොම අනිත්‍යයි කියලා අපි බලන්න ගියාට ඒකෙන් ලොකු අවුලක්. ඉතින් ඒක හරියට ඒක එතනට ගිහිල්ලා ප්‍රඥාවෙන් සතේත් ඒ විදිහට දරාගෙන නැහැ. ජීවිතේ ඉන්න තැනක යෙදීම ප්‍රකට වීම කියන කාරණා ඉස්මතු වීම කියන එකක් එක්ක හිතන ගතිය ඒක එතන ඒ විදිහට කරලවත් නැහැ. එතකොට අපේ සද්දායි ප්‍රශ්නයක් නේ. ඉන්නව තන ලෝකේ අනුගත වීම කියන එක ලෝකයේ තුල මේ වැදගත් වීම කියන එකත් අපින් ගිලිහිලා ගිහිල්ලා අර බුදුරජාණන්සේගේ බුදුරජාණන්සේගේ අපි ලේබල් කරපු එක ලේබල් එකක්ම වෙලා. ඉතින් ඒක කවදාවත් ඉතින් මේ ලේබල් එක ඇතුලේ තියෙන මොකක්ද කියන වටිනා සාරගර්භය එළියට එන්නේ නැහැ. ඉතින් එහෙනම් මහත්තයා මේ ඔයනේ තන ඔහොම එන්නේ නැතුව නෙවෙයි නෝ අපි හැමෝටම මේක තියෙනවා. නමුත් තිබ්බට අපි ඒක හිත හිත ඉන්න එක නෙවෙයිනේ. අපි දැන් නිවැරදි අධ්‍යයනය කරනවා නම් දහම සූත්‍රයට අනුව ඒක තුල කුළු ගැන්නේ නැහැ. අපි කෝණයට ගැලපෙනවා. මට දරා ගන්න තමන් තම තමන් නැනපමණින් දකින්න නෙවෙයිනේ තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ මෙහෙම ඇදලා අරගෙන එහෙම ගන්න නැහැ මේක. එහෙම ගන්න තියනවා නම් ඉතින් මෙච්චර කල්යනා මිත්‍ර එහෙම ඕනේ නැ මේ මේ පොත කියුවා ඊතර උනා ඒ ඉවරනේ වැඩි එහෙම වෙන්නේ ඒක වෙන්නෙම නැහැ ඒක ඒකින්ද අර ඇත්තටම මේ අපිට තියෙන මහත්තයා මේක සම්පූර්ණයෙන්ම දේශනාව දේශනා විදිහට දින කරන එක හිතන කරන මේ විදිහට ඕවැනි තනක් එන්නේ නැහැ කියන්න බෑ අපේ පුරුදුත් එක්ක එනවා සිහිය නුවණ වීරිය අඩුපාඩුකම් සාපේක්ෂව අඩු වැඩිකම් තියෙන නිසා එවුවා එනවා ඒ ඒ කාරණත් එක්ක ඇත්තටම අපිට ඕවැනි තත්ත්වයක් එනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ එහෙනම් අපි හිතට නිග්‍රහ කරගන්න සුදුසු වෙලාවක් ඇත්තටම මෙහෙම අපි තවත් මේ ශ්‍රද්ධාවට හානි කරන විදිහකට නැහැසිරෙන්නේ තවත් මේ අනුගත වෙනවා වෙනවා කිය අපිට ඒකට සම්පූර්ණයෙන්ම මේ ඒක සම්පූර්ණයෙන් මේ අයින් කරලා දාන විදිහට අපි හැසිරෙන්නේ එහෙනම් භයානකකමක් දකින්නේ බෑ එහෙනම් කොච්චර සංවේගී මේ කියන්නේ අපිට සංවේගී උපදව ගන්න ඕන කාරණාවක් නේ එහෙනම් එතන පොඩ්ඩක් හිතන්න මම මේ ගව් ගාන ශ්‍රද්ධාවෙන් එහාට තමයි මේ විසෙන්නේ මෙහෙම ගැලපෙනවා නම් ඉන්න තැන ඉඳලා එහෙනම් හිතන්න කියන කාරණාවයි සත්‍යවාදී සත්‍ය රකින්න කෙනාගේ චින්තනය ගම්භීර බව ප්‍රකට වීම කියන එකත් කියමු වීම කියන එකයි ඊළඟට මේ දේශනාව හැටියට අධ්‍යයනය කිරීමයි ඒවා අපිට ආයි කියන්න ඕනේ නෑනේ. කියන්නේ මොන්ටිසෝරි ළමයින්ට වගේ මේ පාට, මේ රතු පාට, මේ ඇපල් කීකී කියන්න ඕනේ නෑ. ඒ දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ කියන කාරණාව මොකද්ද? මේක තුල මට ලං වෙලා හිතන්න බැරි තියෙන්නේ. මට ලං වෙලා මං හිතුවනේ දැන් මෙච්චර කල්. මට ලං වෙලා හිතලා මොකද්ද උනේ? මම දැනුවකින් තර වුණා. මේ සද්දම අදිමානයකට ආවා. උතුම් වචන ටිකක් අල්ලගත්තා. ඒව ශේෂ්ඨයි කියලා හිතාගෙන ඒක ධර්මේ වුණා. ඒව නිරෝල් කරගන්න කල්යන්නේ මිත්‍ය හොයාගෙන ගියා. අරයා මෙයා කීකී යනවා. තේරෙන්නේ නැතුව නම් වෙන එකකට ඇහැලා වෙන තැනකට යනවා. ප්‍රශ්න ගොඩක් එනවනේ ඒකත් එක්ක. කවදාවත් අපිට සත්‍යවාදී චින්තනයක් නැහැ. එන සත්‍යවාදී චින්තනය කියන එක ඉන්න තැනක ඉඳලයි අපි මහත්ය අර දේශනා විදිහට යද්දීනේ වීම. ඒක එතරම් අය නිවැරදි අධ්‍යයනය කිම මහත්ය ඒක ප්‍රකට වෙනවා. එතකොට ගැලපිල්ලකට යනවා කියන එක එකපාරට කරන්න බැරි වෙයි. නමුත් අපි ටික අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් එහෙම මේ අහන එක එතෙන්ද ඒකට අදාළ මොකද්ද සාමිනාස් කියන්නේ? මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? ඇයි මේක කිව්වේ? ඇයි කොහොමද මේ ඇයි මේක මේ කිලිගෙන කුළු ගන්නේ මොකක් නිසාද? මොන වගේ තත්ත්වයකද මේ සාමිනාස් මොන වගේ දෙයක්ද මේ කියන්න හදන්නේ මේකේ? අපි වැරද්ද අන්න දැන් හිතන්න දිනවන කාරණා. මේ දේශනාව තුළ එතෙන්ද කියලා ඒකට අනුව. ඒක මෙහෙට අදාළ අරගෙන නෙවෙයි. මේක හිතනකොට අය එතෙන්ද ගිහිල්ලා අරගෙන ආවිල්ලා මෙහෙට ගලපන්නේ නැහැ. ඉතින් මත ඒක අපි හදා ගන්න ඕනේ ටික ටික. ඉතින් අපි හැමෝටම මේක අඩුපාඩු වශයෙන් තියෙනවා කෙනකින් එනාගේ සාපේක්ෂව. නමුත් ඉතින් අපි ඒක හිත හිත හදා ගන්න ඕනේ, නිග්‍රහ කරන්න ඕනේ දැන්න නිග්‍රහ කරන්න ඕනේ. තේරෙන්නේ නැහැ කියලා නෙමෙයි ධර්මය. මේ නිග්‍රහ කරගන්න ඕනේ. ඉතින් අපි වැරද්දන්නේ කරන්නේ. වැරද්ද විදිහට දැකීම හොඳයි. වැරද්ද දැකලා වැරද්ද තුල ඉන්න එකනේ ප්‍රශ්නේ. වැරද්ද පිටකපාට අත් මෙදෙන්න බැරි වෙයි. ඒකටින් ප්‍රඥාවන්තයාට ඒක වැරද්දක් කියන එක දැකීම එයාට තමයි තියෙන සාධාරණ. නමුත් ඉතින් අපිට මෙහෙම හරි තේරෙනවා නම් ඒක ලොකු දෙයක් නේ මේ වගේ කාලෙක. එතකොට දැන් අපිට හැමෝටම මේ යම් පමණකට මේක තේරෙනවා නම් එහෙනම් අපි ටික ටික උත්සාහ කරන්න ඕනේ මේ ඒක වැරදි කීකේ ලේබල් කර කර ඉන්න එක නෙමෙයි. ලේබල් කරාට වැරද්දෙන් අත් මෙදෙන්නේ නැහැ. අපි හිතලා මේ අපි සිතකයි වචනේ හැසිරීම සම්බන්ධව මේ අපි කටයුත්ත කරනවා නම් මේ කටයුත්ත තුළ මේ සාධාරණ වුණොත් ඒ කියන විදිහට ඉතින් ඒ ඔය කියන කාරණාව ඉන්න විදිහක් නෑ මාත්‍ය. තිරුවන් සරණයි.
එමයි සන්නා තිරුවන් සරණයි. සනසේ කියන්නේ අපි කරන්න තියෙන්නේ වැරදි හරි එහෙම කරලා මේක දැනුමකටින් එහා ගිය ප්‍රඥාව ටික ටික වර්ධනය කිරීම දුස්වන්නා. ඒක ප්‍රඥාව ජීවන දිනුවෙන් අපිට මේ කරන වැරද්ද ටික ටික අඩු වෙලා අපි මේ විචක්ෂණශීලීභාවයට යොමුන යදස්වන්නත් වෙන්නේ තිරුවන් සරණයි.
ඔයි කියන්නේ ප්‍රඥාවෙන් එම ලැබීමක් නෙවෙයි ප්‍රඥාව කතා කරන්නේ. ප්‍රඥාව ඉතින් අපි මේවා හිත හිත කරනකොට විමසිලිව කියන්නේ විමසින්ස හොය හොය කරනකොට වක්ටි විමුක්ත වුණා කියලා ලැබීමකුත් නෙමෙයි. ඒ කියන්නේ දැන් අපිට මේක වැරද්දක් කියලා මොකක් කොයි විදිහකට පෙන්නලා දීලා කතා කරන්න කෙනෙක් ඉන්නවනම් ඒක වැරද්දක් කියලා දන්නවා නම් ඒක හොයන විදිහට මේ කලයුත්තේ මෙහෙමයි කියලා දෙනවා නම් ඒක කලයුත්තයි කරන්න ඕනේ. එහෙම නැතුව අපිට මේකෙන් විමුක්ත වුණාද නැද්ද විමුක්ත වීම ලැබුණද නැද්ද කියන කාරණාවට කියත් අපේ මහත්තයා ප්‍රඥාව කියන කාරණාවේ ආස්ථානික නිර්වචනය එහෙනම් යමක් ලැබීම වෙනවා. ඇස අනිත්‍යකම එහෙනම් අනිත්‍ය බව ලැබීමක් වෙනවා. ප්‍රඥාවේකුත් තියෙන හැම වෙලාවෙම එක ප්‍රශ්න කරමින් විමසන එක කිංකු මොකද්ද සත්‍ය මොකද්ද කුසලයේ කියන හොයන ගතිය. එතකොට අපිට මේක අපිට මේ ප්‍රඥාත්ම කුසලයක් හරි මොකක් හරි තියෙලා මොනවා හරි විදිහකට මේක සත්‍ය නොවේ කියලා හිතේ තියලා එහෙනම් සත්‍ය හිවීම කියලා කියන්නේ මේ ඉන්න තැනින් ඉපොවීම තමයි. අයි ඉපොවුණාද කියලා හොයලා බලන එක නෙමෙයි. එතකොට අපි මහත්ය මේ විචක්ෂණය කියන එක මේ හෙවීම කියන එක මේක ප්‍රඥාව කියන කාරණාව යමක් ලැබිලා සතුට කරන ගතිය නෙවෙයි ඉන්න තැන වැරද්දක් තියෙනවා නම් ඒකින් ඒ හිතීම ඒ චින්තනය කියන ස්වභාවයක් එක්ක ඒ ඉන්නව තැනින් ඈතර වීමසක් යමක් ලැබිලා තහවුරු වෙලා ලැබගන්න එක නෙවෙයි මතර සත්‍යවාදී චින්තනයේ එතනම නෙවෙයි ප්‍රඥාව මේ විදිහට දරා ගන්න කියොත් ඉතින් ප්‍රශ්න කරමින් විමසනකොට ඒ ප්‍රශ්න කිරීම තුළ මේ මතුවෙන්නේ ඒ තමට අදාළ කාරණාව තමයි. ඉතින් ඒ අදාළ කාරණාවේ ලැබ ගැනීමක් වෙනවනම් අන්න කල්යනා මිත්‍යාන් මේ අහනකොට කල්යනා මිත්‍යාන්ස් මේ අහනකොට අන්න ඒ කාරණාවේ වැරද්ද දහමකින් පෙන්වලා දුන්නා. අපි දහමට රින් ගන්න නැතුව ඒක ඒ කරන කටයුත්තෙන්ම ඔක කොවිඩ් මෙහෙම හිතන්නක කිව්වම අපිට එහෙම හිතන්න තියෙන්නේ. එහෙම හිතපුවම ඒකෙන් අයින්නේ. ඒක අයින් වුණාද කියලා බලන්න කියන්නේ නෑනේ. ඒක නිසා ප්‍රඥාවේ කුත්‍ය හැම වෙලාවෙම තියෙන අපේ මහත්තයා මේ හිතන ගතිය විචක්ෂණශීලී බව හොයන එක සත්‍ය ගවේෂණයක් තියෙන්නේ සත්‍ය ලැබීමක් කියලා නෙවෙයි. ඒකින් කුසල ගවේෂී කුසල ලැබීම නෙවෙයි කුසල හිරීම කියන එක. ඉතින් ප්‍රඥාව ඒ විදිහයි ලැබීමක් නෙවෙයි මහත්තයා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සනන්සර් සුවනාච ප්‍රයන වෙහෙස වෙලා ඉතිරි තේරුම් කරලා දුන්නා ඔබ වහන්සේ අනේක වාරයක් පින් සන්නත් අවසරයි.
අපි තා මහත්මිය ප්‍රශ්න ඉදිරිපත් කරන්න
තුරන්නේ මට සර්ට සමාජිකක් කතා කරන්න ඕන මේ සර් මේ දැන් ඉදි කියපු කාරණයක් එක්ක මම පොඩ්ඩක් ආයේ ගැන විමසලා බැලුවා. එතකොට සර් මේ දැනෙනවා දැනගන්නවා කියන තැන අල්ලගෙන අතනයි මෙතනයි කියන එකෙන් පන් කියන එක
පැහැදිලිම
ඉක්මීමට මං කරලා තියෙන්නේ මං මට තේරෙන විදිහට හොයන විදිහම වැරදීමම එයා පනවල පනවපු දෙයින් අයින් කර කර යන එකක් තමයි කරන්නේ. ඒ කියන්නේ පනවපු දෙයකින් දැනෙනවා දැනගන්නවා කියන ඒ හතරට හිත තියලා අතනයි මෙතනයි පනව ගන්න එකෙන් වලක්වලත් පැනෙන්නේ නැහැ කියලා තියෙන්නේ. මෙතන මගේ පැත්තෙන් හොයන විදිහේම වැරද්දක් තියෙනවා. වැරද්ද දෙයක් පනවල පනවපු දේ එක තැන කල්ලගෙන අනිත් දේ අයින් කර කර යන්නේ කියන එක මට ලාවට තේරෙනවා. ඊට පස්සේ සර් ඊය අහපු තවත් ප්‍රශ්නයක් එක්ක මේක විතර්කකින් නේද යන්නේ කියන එක ඒක මට එහෙමම තමයි සර් මම විතර්කකින් තමයි ගිහින් තියෙන්නේ. එතකොට හතරක් වෙන වෙනම හම්බුනේ කොහොමද කියන ප්‍රශ්නේදී සර් හතරක් වෙන වෙනම හම්බුනේ මේ දෙයක් පනවල පනවපු දෙයින් අයින් වෙන්න තව තැනක ලැබිය ගැනීමක් වෙන හින්ද කියන එක තේරුණාට ඥානය කියන එකට බලෙන් යන්නත් බැහැ. ධර්ම කරුණු වරන් දාලා හිතන එක වළක්වලා හරියන්නේ නැහැ. හැබැයි මේ හිතන එකක් හිත ඉන්න එකක් වදයක් කියලා ඒක නවත්තලා හරියන්නේ නැහැ. නමුත් වැරද්දක ගොඩක් කල් හිටපු වැරද්ද විදිහට පේනවා. හැබැයි සම්පූර්ණම පෙන්නත් නැහැ. එතරම් තමයි මං හිතනවා සර්ට මේ මගේ ඉරවීම පේනවා ඇති කියලා පාලි වචන ධර්ම සහ ගැඹුරු වචන දාන්න නැතුව සර් මට පොඩි හරි අවවාදයක් දෙන්න මෙන් පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
අමිතා මහත්මිය, රවි මහත්මයා මේ විසන්දි වෙලා තියෙනවා. මං හිතන්නේ මේ වෙන වැඩක් තියෙනවා කියලා කිව්වා. තන්නේ මේ මෙතනින් අයින් වෙන්නේ නැති අපේ ස්වාමින් වහන්සේලාට ප්‍රශ්න ඉදිරිපත් කරමුද?
හොඳමයි තුරන්නේ.
හොඳමයි. එහෙමනම් ස්වාමින් වහන්සේලා පොඩ්ඩක් මේ ප්‍රශ්නෙට අපිට පිළිතුරක් සපයයි කියලා මම හිතන්නේ. බලාපොරොත්තු වෙනවා ස්වාමින් වහන්සේ. තිරුවන් සරණයි.
මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ආපහු ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඒක අර කලින් හා සැබදිච්ච ප්‍රශ්නයක් ඉඳන් ඒක ටිකක් පැහැදිලි මදි. මාත්‍යත් එක කතා කරපු එකක් එතන ඉඳලා ඉදිරිපත් කරේ. ඒක පොඩ්ඩක් ආපහු පොඩ්ඩක් කෙටින් කියන්න.
දැන් ස්වාමීන් වහන්සේ දැන් කොච්චර අපි ධර්මයේ දැනගත්තත් ධර්මය වෙනම දරාගෙන පැත්තකින් කියනවා. අපිට අපේ ජීවිතේ පංච උපාදානස්කන්ධවත් පාලි වලින්වත් නෙමෙයි මම හිතන්නේ, මට හිතෙන්නේ සිංහලෙන්. මට හිතෙන්නේ සිංහලෙන් මම යනවා, මම කනවා, දැනෙනවා, දැනගන්නවා කියන. අන්න එතනින් මම සර් එතනින් තමයි සාමිනාස මම පටන් අරගෙන ප්‍රශ්නයක් ඇහුවේ. එතකොට මම නැවතින තැනක් තියෙනවා, දැනෙනවා, දැනගන්නවා, හෙනවා, හිත හිත ඉන්නවා. එතකොට දැන් මම ප්‍රශ්නේ ඉදිරිපත් කරේ ඒ ටික අල්ලගෙන එතන ලැබ ගැනීමක් වෙලා දැනීමට දැනීම එක්කෙනි එකක් ගත්තොත් ස්වාමීන් වහන්සේ දැනෙනවා කියන එක ගත්තොත් දැනින්නට තැනක්වත් දැනින්නට දෙයක්වත් නැහැ කියලා දැනීම කියන එක තැන ලැබගෙන දැනින්නට දෙයක්වත් දැනින්නට කෙනෙක්වත් එහෙම නැත්නම් අතනක් සහ මෙතනක් නැහැ කියන එකෙම මම නිදෙන්න කරන උත්සාහය දැනෙනවා කියන එක අල්ලගෙන. එතකොට ඇත්තටම වෙලා තියෙන්නේ මේක මොහොතකටවත් දැනීම මත පිහිටලා දැනෙන්නට තැනක්වත් දැනෙන්නට දෙයක්වත් නැහැ කියලා කියන්නේ සත්‍යක්ෂයෙන් නෙමේ, මෙතන ඇත්ත නැත දෙකකට පැනීමක් වෙනවයි කියලා මට තේරුණා සර්. ඒකේ පෙන්නලා දෙද්දි මම කරලා තියෙන වැරද්ද තමයි හොයන විදිහම වැරදි. ඒ කියන්නේ දෙයක් පනවලා පනවපු දෙයින් අයින් කරන්න යන්නේ කියන එක. ඉතින් මේ එතනදි සර් තව විදිහකට ප්‍රශ්නයක් ඇහුවා. ඇයි හතරක් ඔයාට දැන් වෙන වෙනම ඉතුරු වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඇහුවා. එතකොට මේ දෙයක් පනෝලා එක තැනක ලැබෙන තව තැනක් අයින් කර කර යන හිඳ තමා ඇත නැත දෙකට පැනීමක් වන් වෙලා තියෙන්නේ. මේ විතර්කයකින්ම යන්න ගිය හිඳ තමා මේ අහපු ප්‍රශ්නයකින් මං හිර වුණේ. කියන්නේ මේ හතරක් මට වෙන වෙනම හම්බුනේ. එතකොට මම හොයන එකම වැරදි කියන මම හොයන්න ගත්ත ඉතිල්ලම වැරදි කියන එක මට තේරුණා සාමිනාස. නමුත් මම මට ඥානය කියන එකත් බලෙන් ගන්න බැහැ. හැබැයි විතර්කයෙන් යනවා කියන එක වැරදුනාට කල්පනාවකින් විතර්කයකින් නොකර ඉතිීමක් මට කරන්න බැහැ. ඒ කියන්නේ දැනෙනවා, මට දැනෙනවා කියන එක ගත්තොත් ප්‍රායෝගිකව ඉතිීමකින් සොරව මට ඥානෙකට යන්න, ඒ කියන්නේ ඥානෙ බලෙන් ගන්නත් බැහැ. ධර්ම කරුණු දාලා මේක වහන එකත් වංචනිකයි. එතකොට හිතීමකින් නැතුව මට පෙන්නලා දීමක් කරන්නත් බෑ. නමුත් වැරද්ද කියලා දැක්කට වැරද්දෙන් ඉදිලත් නැහැ. මට මෙතෙන්ට උපදේශක් දෙන මේ පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා සම්හංස ආනන්ත වාරයක් පිළිසිඳ.
තෙරුවන් සරණයි. ඇත්තටම මහත්මේ මෙහෙමයි, ඒ කියන්නේ අපි මේ හිතන්නේ ඇයි කියන එක ඉස්සලා තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ හිතන්නේ අපිට අනාගතයේ මෙහෙම වේවා, මෙහෙම වේවා, එහෙම පිණිසකද කියන එක හිතන්න ඕනේ. ඒ කියන්නේ අනාගතයේ අපේක්ෂාවකින් අපි කියනවා මම මේ හිතාගෙන යන්නේ සක්කාය නිරෝධ කරගන්න, මම මේ හිතාගෙන යන්නේ ඈතර වෙන්න, මම මේ සස්තර දුකෙන් අයින් වෙන්න මම මේ හිතන්නේ කියලා මේ මොකක් හරි හැඟීමක් එක්කනේ අපි හිතන්නේ. එතකොට දැන් මේ හැඟීමට අදාළව වන්න දැන් අපි දන්නවනේ, අපි දන්නටි කියනවා දැන් මේක මේ විදිහට කරොත් මෙතන විතරකයක්, මේක මේ විදිහට කරොත් මේක ඥානක යෙදීමක් නෙවෙයි, මේක මේ විදිහට කරොත් එහෙම මේක දහමට ගැලපෙන්නේ නැහැ, මේක මේ විදිහට කරොත් මම වැරදි නම් කොහොමද මට හම්බෙන්නේ, මේක ඥානකින් සිදුවෙන්නේ නැහැනේ. ඔය දේවල් එකක්වත් මහත්මිය මට ලැබෙන මට ගෝචර වෙන එකක් හැටියට නෙවෙයි කතා කරන්නේ. එතකොට මම මගේ ඥානෙ හොයාගන්න නෙවෙයි හිතන්නේ, මං මට ඕන විදිහට මාව නිදහස් කරවන්න හිතන්නේ නැහැ. අපිට යෙදෙන කාරණාව අපි සත්‍යවාදී කියලා කියන්නේ මස්මේ. එහෙනම් අපි ඒක අපි හිතන්න ඕනේ අපි ජීවිත ඇත්තක් මේ ඇත්ත හොය මේ සත්‍යයක් හොයනවා කියන එක. සත්‍ය ලබා ගන්න නෙවෙයි සත්‍ය හොයනවා කියන ගතියත් එක්ක තියෙන්න ඕනේ. එතකොට යම් දැනීමක් කියන කාරණාව කර ලැබීමක් වුණා. ඒ කියන්නේ දැනීමක් කියන එකක් අපිට නම් ප්‍රකට වුණා නම් මහත්මයට එහෙන දැනීම ඒ වගේ යෙදීමකන හිටියේ. ඒක එතකොට ඒක ලැබීමක් එක්කන්නේ ඒකත් එක්ක මම කියන කාරණාවක් එක්කනේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට දැන් එහෙනම් ඒ කාරණාව අපි හිතන්න ඕනේ විදිහක් තියෙනවා. එතකොට දැන් ඒ කාරණාව එහෙනම් ඒ දැනීම මමද? එහෙම නැත්නම් ඒ දැනීම මොකද්ද? මගෙන් ਬਾහිරද? දැනීම මම වුණා නම් අයි මට වෙන දෙයක් ලැබෙනවද? වෙන එකට යන්න පුළුවන්ද? අපිට හිතන්න තියෙනවා අර සිද්ධාන්ත ටිකක්. එහෙම නැතුව දැන් මෙතන මේක හිතන්නේ දැනීම මම මේ බලන්න යන්නේ මම මේ කියන කාරණාවෙන් ප්‍රඥාවෙන් යුක්ත වෙන්නයි යන්නේ. කියන එකක් තිබුණොත් එහෙම අන්න දැන් ඒකනේ මට ඇවිල්ලා තියෙන ඒක දැනීම නෙවෙයි. එතකොට ඒක හිතීම. එතන මං හිතීමක් එක්ක එතකොට තියෙන්නේ. දැන් දැනීම කියන එකක් මහත්මිට ලැබුණා. දැනීම කියන එක හොයන්න යනකොට ඒ දැනීම කියන එක තුල, ඒ කියන්නේ දැනීම කියන එක හොයන්න ලෝකයේ තුල යම් නෝන්නක යමුණ බව ඇත්ත. හැබැයි දැනීම කියන එක ප්‍රකටත්වයක් ඇවිල්ලා ඒක හොයන්න යමු වුණාට ඒක තුල එන විතර්ක ටික ඒව හොයන්නේ නැද්ද? ඒක තුල එනවා නම් මේ ඥානයක් තියෙනවද නැද්ද? ඒවත් එතකොට ඒ මගේ යෙදීම. ඒවත් ප්‍රකට වෙන්නේ. දැන් ඒ ප්‍රකට වීමක් නැතුව මහත්මීට අපිට මේ වගේ විදිහට විස්තර කරන්න පුළුවන්ද? එතකොට දැන් දැනීම හොයන්න ගිහිල්ලා ඒකත් කියන්නේ ඒ හොයන්න යන එකෙන් ආය මොකක් හරි ඒක පාදකත්වයෙන් එනවා නම් යම් කරුණු කාරණා අන්න ඒකත් එක්ක විතක්ක ਵਿਚාර කර හොදුර ගිහිල්ලා. එතකොට දැන් එහෙම යන එකක් නේ. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ දැනීම කියන ගන්න ඕන හොයන්න. එහෙනම් ඒ දැනීම කියන එක යෙදීමක් ගන්න ලැබීම කියන කාරණාවක් එක්ක ඉදීමක් නේ දැන් තියෙන්නේ. එහෙනම් එතකොට එහෙනම් ඒක මම කියලා අරගත්ත ප්‍රශ්නයක් නේ තියෙන්නේ. එතකොට මේක මේක දැනුමක් නොවෙන්න ඕනේ. මේක හිතීමක් අවංකම වෙලා තියෙනවා නම් ඒ කියන්නේ දැන් ඒ වගේ තැන්වලදී අපිට දැන් ඔය එළියට ඇවිල්ලා කතා කරන්න ඉන්නේ මහත්මිය දැන් අපි හිතපු කාලේ තියෙනවානේ. හිතපු රටාව තුළ අන්න යමක් ලං වෙලා කතා කරන් ඉඩක් එනවා නම් ඒ ඉඩක් එන්නේම ඒක හිතලා නැති බවක් එක්කනේ. දැන් ඇස්වීම කියන එකක් ගත්තොත් දැනීම කියන එක හෙව්වා කියනකොට දැනීම කියන එක හොයනකොට දැනීම කියන කාරණාවේ මම කියලා කාරණාවක් ගන්න පුළුවන් ද හිතන කෙනෙකුට? හිතනවා නම් චින්තනේ මෙහෙ වෙනවා නම් දැනීමක් මම කියලා කොහොමද ගන්නෙ? දැනීමක් මම කියලා ගන්නවා නම් හිතීමක් වෙලාද? දැනීම හොයනකොට දැනීමේ බාහිරව මගෙන් බාහිරව දැනීම කියලා හෝ එකක් මට හම්බෙනවා නම් එතන හිතීමක් වෙලාද? එහෙනම් දැන් මේ ඔය කියන ඒ හිතන්න කියපු කාරණාත් එක්ක මම සහ මට බාහිර කියන ලැබීම් ටිකක් නේ තියෙන්නේ. එතකොට දැන් මේ ඒ කියන්නේ දැන් මෙතන හිතීම කියන කාරණාවක් තුල බලන්න ඕනේ. අනිත් එක තමයි අපිට එකපාරට මේ හිතන පළවෙනි කාරණාවෙම සම්පූර්ණ නිවැරදි හිතීමක් වෙලා ඉතර වීම කියන කාරණාව කුළු ගැන්නේ නැහැ. එහෙනම් අපිට මේ දැනීමක යෙදීම කියන කාරණාව ඒ කියන්නේ ඒ ලැබීම මම කියන කාරණාවක් එක්ක ඉන්නකොට අන්න ඔතෙන්ද අපිට බාහිරින් අනිත්‍ය වගේ දෙයක් ඇහුනොත් අන්න ඒ කාරණාව තුල අපිට ඒ කෝණයට ලැබෙන්නේ නැහැ. අපේ කෝණයට ලැබෙන්නේ නැහැ නේ මහත්මිය. මගේ කෝණයට අප මං කොච්චර සත්‍යවාදී වෙලා හිටුවත් මට උපරිම අපි හැමෝටම උපරිම සත්‍යවාදී වෙලා යන්න තියෙන්නේ. මේ දැනීම කියන කාරණාවක් සද්දා රුචි අනුසව ආකාර පරිවිතක දිටි නිඥාන කියන කාරණාවට වැටහීමක් එක්ක ඒක හිතනකොට දැනීම කියන කාරණාව තුල නැග ගන්න ඇති බවක් මේ ඇත්තයි කියලා. හැබැයි අපිට සද්දා රුචි අනුසව කියන කාරණාවලට දැනීම ලැබීමක් වුණා. වැටුණා. එතකොට මේ වැටහීමක් තුල අන්න ඒක ඇත්තක් කියලා ගන්න බැරි චින්තනයක් එන්න ඕනේ. එතකොට මේ චින්තනයේනේ දැන් සත්‍යවාදී සත්‍ය රකින්න චින්තනය කියන්නේ. එහෙම නේද දැන් ඒ කාරණාව හිතන්න ගිහිල්ලා මේ ඇත්තක් කියලා ලැබගන්න චින්තනයක් කියන එක නෙමෙයි අර කාරණාවලට වැටුණා දැනීමක් කියලා. සද්දාරු කියනස ආකාරපර ඒවට දැනීමක් කියලා වැටුණා. ඒ දැනීමක් කියලා වැටහිච්ච කාරණාව ඉදමේව සත්‍යං කියන කාරණාවක් නේ නොවෙන්න ඕනේ. නමුත් ඒක ඒ කාරණාව ලැබීමත් එක්ක ඒක වැටහීමත් එක්ක ඒක තුල මෙසේ වේ යුතුයි මෙසේ වේ යුතුයි කියලා අන්න සංකල්ප. එහෙම නැත්නම් ඒවත් එක විතක්ක ਵਿਚාර සැබෑ හිතීම තුළ ආයේ මට මගේ කෙලෙස් ගෙවිලා මෙච්චරක් ගෙවිලා දැන් මගේ ඥානය සිදුවෙලා කොහොමද සිදුවෙන්නේ කියලා ආපස්සට මම විපරම් කරන ගතිය ප්‍රත්‍යක්ෂ කරන ගතිය දේශනාවේ කොහෙවත් නැහැ. ඒක මේ අපි තේරුම් ගන්න ඕනේ මේ හිතන කාරණාවේදී මේක මේ හිතන්න කාරණාව හම්බුණාට පස්සේ මේක හිතීමක් කරලා සම්පූර්ණයෙන්ම මගේ සක්කාය දිට්ඨි ප්‍රහාණය මට ලැබීමක් වෙන්නේ නැහැ. ඒක නිසා මගේ කෝණයෙන් ඉක්ම වීම කියන තැනදී මට ශ්‍රද්ධාව කියලා එකක් තියෙනවා කියලා එයාට හම්බුණා නම් එයාට තමයි ශ්‍රද්ධාව නැත්තේ කියලා. ඒක නිසා මේ සොකියත් දැක්මෙන් ඉක්ම වීම කියන කාරණාවක් කුළුගෙන් වෙන්නේ බාහිරට යොමු වීමක් එක්ක. බාහිරට යොමු වෙන්න ඕනේ තැනක් එනකොට ඒකට නිර්වචනය නොලැබී යනකොට මේ ඇත්ත කියලා ගන්න බැරි බවක් එනවනම් දැනීමක යෙදීම ලැබීම මම කියලා ඉන්නවනම් එතෙන්ද අනිත්‍ය කුළු ගන්නලා කතා කරන්නේ බුදුරජාණන්. එතකොට එතෙන්ද ගන්න කල්යන්න මිත්‍යාට යොමු වෙන්න ඕන වෙල. නමුත් මහත්මිය අපි එක ආපහු මහත්මියගේ ප්‍රශ්නේ අහපු විදිය මට තේරිච්ච හැටියට මට තේරුනේ ඇත්තටම මේ ආපස්සට විතර්ක ගොඩාක් විතර්ක බහුල වෙලා ඒ හිතන කාරණාව ගැන ආයි විතර්ක කර කර හිතන එක. නමුත් අපි හිතන්න යමක් ගන්නකොට ඒ හිතන්න ගන්න කාරණාව මේ තව සංකල්ප ගොඩකින් වහගන්න නැතුව ඒ හිතන කාරණාවත් එක්ක අපිට මේකේ ලැබීම මොකද්ද, අපේ ඥානයේ සිදුවීම මොකද්ද කියලා බලන්න ඕනේ. ඒවා අනවශ්‍ය මානසිකාර. ඒවා අනවශ්‍ය මානසික ඒවා මානසිකාර කරන විදිහ තාපහ මේ ආස්තව කියන්නේ කෙලස්මනේ වැඩෙන්නේ. ඒක ඕන්නේ නෑ. අපි එතන ඒ හදන්න පදනමකින් ඒක හිතාගෙන යනකොට දැන් මොකක් හරි දෙයක් හිතනකොට දැනීමක් හරි ඇසීමක් හරි මුල් කරගෙන හරි ඒක හිතනකොට ඒ හිතන කාරණාව තුල යමක් ප්‍රකට වෙලා ආයෙනවනම් ඒක තර චින්තනෙම කොටසක් වෙන්න ඕනේ. නැත්නම් ඒක තුල මට අරගෙන මම දැන් අර ඇසීම හොයනවලු. ඇසීම හොයාගෙන යනකොට ප්‍රකට වෙන જાති ටික තියෙනවනේ. ඒ ප්‍රකට වෙන දේ අපිට හිත මතු කරලා දෙනවා. දැන් මතර බලන්න මොකද වෙලා කියන්නේ කියලා. අහලා හිතනවා දැනීමක් වුණා උ දැනීම වුණා. ඒකට මම පැත්තක ඉඳලා මහත්මී පැත්තක ඉඳලා තුන්වෙනි පාරසේ හිටිට මහත්මීගේ සිද්ධිය බලාගෙන ඉඳපු සිද්ධියක් නේ තියෙන්නේ. අර තුන්වෙනි පාරසේ හැටියට මේක විතරකේලු, මේක ප්‍රඥාවේ සිදුවීම නෙවෙයිලු, මේක මට නොලැබී යාමලු කියන ස්වභාවයක් නේ. ඒකට හිතීමක් නෙවෙයිනේ වෙලා තියෙන්නේ. මං මාව සර්ච් කරන පැත්තක ඉඳගෙන මොකද්ද මගේ වැඩපිළිවෙල? මොකද්ද වීයුක්ති? මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? උතන නෝනක්ද වෙලා තියෙන්නේ? ඕක ඉක්ම වේයුක්සක් කියන කාරණාව අන්න දැන් අපේ කුක්කලගේ මහත්තයාට අනුගත වෙලා මහත්මිය අහනවා නම් අන්න කුක්කලගේ මහත්තයා පෙන්නලා දෙයි උතන වෙලා තියෙන්නේ මේකයි කියන්නේ. එහෙම නැතුව මට ඒක තේරුම් අරගෙන මට ඒක නිරවුල් කරගන්න නෙවෙයි තියෙන්නේ. එතකොට අපි වෙනම පැත්තකට යන්නේ. අපි හිතන්න ගත්ත කාරණාවේ අපිට තියෙන හිතන කාරණාවක් එක්ක ඒ ලැබෙන ලැබීම, ඒ කියන්නේ හිතන්න ගත්තම ඒකම ඇසීම හෝ දැනීම ගැන කාරණා මුල් කරගෙන දැනීමෙන් සොයම් වූ ඥානකින් ඈතර වෙන්නේ නැහැ. දැනීම හොයනකොට වෙන ඒවා එන්නේ නැහැ කියලා එක්කුත් නෑ. වෙන ඒවා ප්‍රකට වෙනවා. එතකොට අයේ ප්‍රකට වීම ආය හොයන්න ඕනේ. එහෙනම් අපි දැනීම ප්‍රකටනකොට මොනවා හරි හිතීමක් කියලා එක වැහෙනවා. මොනවා හරි විතරකයක් එනවා. එහෙනම් එතන ඒක අල්ලගන්න ඕනේ. ඒ කියන්නේ එතන මම වුණා නේද? දැනීම කියන කාරණාව හොයන්න ගියා. අර ලැබෙන ඊට පස්සේ ලැබෙන විතරක ටික මම වුණා. එතකොට අන්න දැන් ආපෝ ධම්මාරම්මණයක් එකනේ දෙය කියන්නේ. ඒක මම වෙලා ඒකත් එකලක ගැනීමක් නේ කියන්නේ. ඒක නිසා මහත්මිය අර ආපස්සට මං මාව සර්ච් කරන එක නෙවෙයි කරන්න ඕනේ. අර විදියට දැනීම හොයපු විදියටම දැනීම හොයාගෙන යනකොට යමක් ප්‍රකට වෙනවද? ඒ කාරණාවත් ඒ හිතීමෙන්ම බලන්න. එතකොට දැන් ඔය චින්තනයේදී ඔයනි චින්තනයක් නම් තියෙන්නේ කොහෙද ඉඩක් තියෙන්නේ මේ ඇත්තක් කියලා දැකගන්න. දැන් අර දැනීම හොයන්න ගියපු මහත්මියට දැනීම කියන කාරණාවට ඇත්තක් කියලා දැකගන්න බැරි වෙලා. හැබැයි මගේ ඥානෙ මොකද්ද මෙතන? මගේ මෙතන විතරකයක් වෙලානේ. මට මේක ගලප ගන්න බෑනේ. ධර්මේ ගලපන එක හොඳ නෑනේ. ධර්මේ ගලපන එක හොඳයිනේ. මොනවා හරි විතරක ටිකක් මගේ වෙලා. ඒක ඇත්තක් වෙලා. ඒක ඉද මේ සත්‍යම් වෙලා. ඉතින් ඒ ටිකත් එක ලක ගැනීමක් වෙලා. ඒක ප්‍රශ්නයක් ඇති ඉතුරු වෙලා. ප්‍රශ්නයක් වෙන්නේ හිතීම හරියට උන් නැති නිසා. යමක් කතාවට ඉඩක් එන්නේ හිතීමක් වෙච්ච නැති නිසා. ඒක නිසා මහත්මිය ඔතන අපිට දැනීම කියන කාරණාව පිළිබඳ ඉදීමක් වෙලා ඒක ලැබීමක් අමොවිලා ওই විදිහට ඔය සොකී යත්තේ කියන කාරණාවක් කියන කාරණාව උතෙන්ද තමයි බාහිරින් ඇහෙන්න ඕනේ කාරණාවක් කියලා හිතමුකෝ අපි. එතකොට ඒක බාහිරට යොමු වීම කියන කාරණාවක් එක්ක තමයි නැත්තම් මට මගේ දැක්මකින් නිදහස් වෙනවා කියලා එකක් මට ගෝචර වෙන්නේ නැහැ. ඉතින් මගේ දැක්මෙන් මට අයින් වෙන්න පුළුවන් නම් මට වචනේ මොනවත් තෝන්නේ නැහැ. ඉතින් මට ওই විදිහට හිතීමකින්ම මගේ දැක්මෙන් ඈතර වෙලා යන්න පුළුවන්. ඉතින් මේක හරිම ෂියුම් එකක්, හරිම නුවණින් කරන්න ඕන එකක්. ඒ නිසා මහත්මිය අර හිතනවා කියන කාරණාව ප්‍රඥාවේ කෘත්‍ය ලැබීමක් වෙන්නේ නැහැ. මගේ ප්‍රඥාව මට හොයලා ලබා ගන්න එකක් නෙවෙයි. ප්‍රඥාව කියලා කියන්නේ යමක් ලැබිලා තහවුරු වෙන ගතිය නෙවෙයි. හෙවීමේ කෘත්‍ය විතරයි. ප්‍රශ්න කර කරමින් ප්‍රශ්න කරමින් අහනවා නම් ඒ ප්‍රශ්න කරමින් අහන එකෙන් අන්නේ ඉන්න තැන වැරද්ද පෙන්නවාම වැරද්ද ඉක්මවීම මිසක් හරි උදයක් ලැබීම නෙවෙයි. හරි උදයක් ලැබුණා කියලා එනවා නම් ඒක තමන්ටනේ, තමගේ කෝණයටනේ. අන්න දැන් අර වගේ ගැඹීර දෙයක් ප්‍රකට වුණාට පස්සේ ඒකට අනුගත වීම කියන කාරණා වෙන්නේ තමන් තහවුරු නොවන ගතියකින් මේ අයින් වෙන්න තියෙන්නේ. එතකොට අන්නේ ඒ කාරණා මහත්මිය ටිකක් හිතලා බලන්න. මම මහත්මිය ඇහිච්ච විදිහට තමයි මම කාරණාව කිව්වේ. ඉතින් අපිට මේ හිතීම මේ අපිට අනිත් එක තමයි මේකෙදි මේ තදී මේක අල්ලගෙන මේකින් මෙතර වෙනවා කියලා එහෙම තදීන් අල්ලගත්තා කියලා මේක කරන්න බෑ. අපි හරීම මේ ඉවසීලිපත් වෙන්න ඕනේ. අපි සසර පුරාම පුරුදු කරලා තියෙන්නේ මේ ප්‍රඥාවේ කුට්ටිය නෙවෙයිනේ. එහෙනම් අපි මේ ලැබෙන කාරණාත් එක්ක ලැබෙන ජීවත් වෙන එක තමයි අපි හුරුව තියෙන්නේ. ඉතින් ඒ කාරණාත් එක්ක මාත්මිය ටිකක් මේ කොබලගේ මාත්‍යාගෙන් අහලා බලන්න මොනවද වුණාම එතකොට මේ කාරණාව අර හිතන්න යොමු වුණාට පස්සේ හිතන කාරණාවල් වලද ඒ දැනීමෙම ඉන්න බෑ අපිට. එහෙම වෙන්නේ නෑ. දැනීමෙම ඉන්නවා කියලා ඒක ලැබෙනවා, එක එක දේවල් ලැබෙනවා, එක එක දේවල් හිත විසින් මතු කරලා දෙනවා. ඒ කාරණාවත් අපි මේ විදිහටම ප්‍රකට වෙලා ඉස්මතු වෙලා යනවා නම් එතනත් ඒකත් අර දැනීම හොයපු විදිහට හිතන්න මේ මගේ ප්‍රඥාව මං ධර්මයෙන් මෙහෙම වෙනවද නැද්ද කියන එක එතන නිර්වචන හෙවීමකට මේ දැනීම හෙව්වට පස්සේ කුමක්ද ලැබිය යුත්තේ කියන කාරණාවකට එන්න එපා. ජීවිත ඇත්තක් හෙවීමක් විතරයි මෙතන තියෙන්නේ. දහම දහම හැටියටයි ජීවිත ඇත්ත හොයන එක ඒ විදිහටම ලැබෙන කාරණා විමසන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි.
දෙවන සන්නය සාමිනාන්ත මම හිතනවා මේ සර්ගේ මේ ප්‍රශ්නේ මට අහන්න ඕනේ නැහැ. මේ සාමිනහන්ස මට අපි මග පෙන්වීමක් කරා. මේ කියන්නේ මේකේ වී තුයි කියලා මේ යමක් ලබා ගන්න අරමුණින් විමසන ගතියක් කියනවා. ඒ වගේම නිකන් අනවශ්‍ය විතර්ක ගොඩක පැටලෙන ගතියකුත් කියනවා. දැනීම කියන එකින් හොයාගී ඊට පස්සේ න ආයේ විතර්කයක් නොවෙනව නෙමෙයි. එහෙමනම් ඒ විතර්ක සිහියෙන් අල්ලගෙන ඉස්සරහට යන්න ඕනේ වගේ මෙතන සාමිනහස මට ගොඩාක් උපදෙස් දුන්නා. මම ඒක ආයෙත් අහලා ආයෙත් දරාගෙන අධික වීර්යයක් දරලා මේක කරංගත් වගේ අනන්ත ප්‍රමාණ වාරයක් පිළිසිත වෙනවා. සාමිනහස තෙරුවන් සරණයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ස්වාමීන් වහන්ස දැන් අපි විචක්ෂණය කරනකොට යම් කිසි දෙයක් අපි හිතමු දැන් කනට ශබ්දයක් ඇහුණා කියලා. දැන් අපිට ඒ ශබ්දය අපි කියමුක් විරවේ හද්ද කරන ශබ්ද වගේ කියලා. දැන් ඒක අපිට කනට ඇහෙන ඇහිලා අපි ඒක විචක්ෂණය කරලා සිතන්නකොටම අපිට ඒක ඉවර වෙලා ඉවරයි නේ සානසේක අතීතයට ගිහිල්ලා අනාගතය වෙලා අතීතයට ගිහිල්ලා ඉවරයි. ඒකට අපිට ඒක හිතන්න වෙන්නේ අවසන් වෙලා ඉවර වෙච්ච සිද්ධියක් තමයි අපිට හැම වෙලාවෙම හිතන්නට වෙන්නේ නේ. මනෝමය වශයෙන් මනසට අරගෙන තමයි හිතන්න වෙන්නේ නේද සානසේ හැම කරුණක්ම. දකින්න දෙයක් වුණත් ඇහෙන දෙයක් වුණත් අපිට එක ක්ෂණයක් නේ තියෙන්නේ. එතකොට ඒක මේ ඉවර වුණු කරුණක් සිද්ධියක් තමයි අපිට හැම වෙලාවෙම සිතන්න යොමු වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ. ඒක ගැන පොඩ්ඩක් මේ කරුණු පහදලා දෙන්නම් බින් පිංසිද වෙනවා ස්වාමීන් වහන්සේට. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ මෙහෙමයි අපිට මේ කොහොමත් ඉතින් අපි ඉන්න තැනක ඉන්නව කෙනෙකුටනේ ප්‍රතිපදාවක් පෙනෙන්නේ. එතකොට ඉන්නව කෙනෙක් එක්ක මම ඉන්නවා කියලා කියන්නේ මට බාහිරයක් තියෙනවා කියන එකනේ. බාහිරයක් නැතුව මමයි මම නැතුව බාහිරයි කියන එකක් එහෙම කියෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. එතකොට අපි ඉන්නව කෙනෙකුට තමයි අපිට ඇහෙන් රූපයක් හරි කනෙන් සත්‍යයක් හරි මොනවා හරි එකක් ගෝචරත්වයක් එන්නේ. ඒතර ගෝචර වීම හෙවීමයි, ඒ කියන්නේ ඉස්මතු වීම ප්‍රකට වීම කියන කාරණාව හෙවීමයි. ඒ හෙවීම තුළ ආයේ මේ ඒ ලැබෙන කාරණාව මගේ වෙච්ච ගමන එක මගේ කියලා මුලින්ම ඒ ලැබෙන කාරණාව අල්ලගත්ත ගමන් එතන මේ අතීත අනාගත කියන පැනවීම කොහොමත් ඇවිල්ලා ඉවරයි. ඒතකොට අතීත අනාගත පැනවීම කියන එකේ අපි හොයන්නේ දැන් අපිට යමක් ප්‍රකට නැද ප්‍රකට වීම. මේ ප්‍රකට වීම මගේ වෙච්ච නිසානේ. මේ අතීතයක් කියන එකක් හරිගෙන කියන මම සහ බාහිර පැනවීම ඔක්කොම තියෙන්නේ. එතකොට අන්නේ කාරණාව මහත්මේ අපි කොහොමත් ඉන්න තැන කුරුල්ලෙක්ගේ සද්දයක් ඇහුණා නම් ඒ අපේ ප්‍රකට වීම සද්දේ එහෙම නැත්නම් ඒ සද්දේක ස්වરૂපයක් කියලා මෙහෙම කුරුල්ලක්ගේ සත්‍ය වගේ ස්වરૂපයක්ද මොකක්ද කියන එක අපිට යම් මිස්මතු වෙන ප්‍රකට වෙන ස්වභාවයක් කියලා කතා කරට ඒ කතා කිරීම විතරයි. කොහොමත් අපි ඉන්නව කෙනෙක් ලෝකේ ඉන්නව කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේ දහම කියන්නේ වෙන කෙනෙකුට නෙවෙයි. හැබැයි මෙතන බුදුරජාණන් වහන්සේගේ දහමේ තියෙන්නේ සත්‍යවාදී චින්තනයක් තියෙන කෙනාට ඉන්නව කෙනෙකුට මේ අතීත අනාගත වලින් හරි ඉන්නව තැනට හෝ කිසිම තැනකට කාලයකට ගැලපීමක් කියන එක නෙවෙයි ධහමේ තියෙන්නේ. කාලයක් කියන එකක් පනවලා කාලයකට ලැබෙන එක අනාගතේ ලැබේවි අතීතයේ මෙහෙම වුණාලු එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒක නිසා එතන කාරණාව ඇත්තටම මේ අතීතයේ කියන එක කොහොමද අතීතයේ කියන එක කොහොමද කියන්නේ ඌයේ අනාගතය වන්නේය කියන කාරණාව මතක තියාගන්න. අනාගතය වන්නේය, අතීතයේ වූයේය කියන කාරණාව මේ වර්තමානයේ කියන කාරණාවක් එක්කමනේ තියෙන්නේ. එතකොට වර්තමානයේ ලැබීම කියන එක, යෙදීම කියන එක, ප්‍රකට වීම කියන එක තමයි හේවි හොයන්න තියෙන්නේ. ඒ හොයනකොට අන්න මම සහ වගේ බාහිර කියන එකක් එක්ක මම කියන එකක් එක්කනේ මැනීම තියෙන්නේ. එතකොට ඒකට ඉඩක් ඉස්මතු නොවෙනකොට ඒ ඔය කියන අර කියන කතාවට ඉඩක් දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මහත්මිය අපිට කොහොමත් ප්‍රතිපදාවක් පනවෙන්නේ ඉන්නව කෙනෙකුට ලැබෙන්නා වූ යෙදෙන්නා වූ දෙයක් තියෙනවා, විවාහයක් තියෙනවා, විවාහය ඇත්තක් කියලා ගැනීමක් තියෙනවා. විවාහය තුළට මේ ලඟ වෙලා රිංගගෙන මේ ඇත්තක් කියලා බැස ගැනීමේ ස්වභාවයක් තියෙනවා. ඉතින් එතනදි ප්‍රකට වීම හොයන්න කියන්නේ. එතකොට අර ඒ විවාහයට ඒ අතීත අනාගත හෝ කියලා හෝ වර්තමානයේ ලැබගෙන ඉන්නවා කියන කාරණාවත් එක්ක අර ඒ විවාහය ඇත්තක් කියලා ගැනීමක් එක්කිනේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒකට ඉඩක් ඉස්මතු නොවන කල්ලි ඇස කියන කාරණාවකට ඉඩක් නොවන කල්ලි ඒ රූප කියලා එකක් හරි අතීතය කියලා එකක් හරි ඒ වගේ කතාවකට ඉඩක් දෙන්න විදිහක් නැහැ නේ. එහෙනම් අපි අර ලැබෙන කාරණාව තුළ අතීතය හොයලා අනාගතය හොයලා කියන එකෙන් වෙන්නේ සංකල්පයකට යන එක. ප්‍රකට වීම තුළ කුරුල්ලගේ සද්දයක් කියලා නම් අහේ එහෙනම් සද්දේ මොකද්ද? මොකද්ද සද්දේ? අන්න සද්දේ කියන එකක් හොයනකොට කුරුල්ලෙක්ගේ කියලා කතාවකට ඉඩක් එනවද? සද්දේ කියන ඉතින් මට ඇහුණා කියලා එකකට ඉඩක් එනවද කියන කාරණාව හිතලා බලන්න ඕනේ. එතකොට ඒක මම්ම හෝ කුරුල්ලගේ සද්දේ කියන එක ලැබුණොත් නම් ඒ හිතනකොට ලැබෙනවා නම් ඒක හිතලා නැහැ කියන එකනේ. එහෙනම් ඒක හිතනකොට මම හෝ කුරුල්ලගේ සද්දේකට ඉඩක් නැති වෙනවා කියලා කියන්නේ අතීතයේ ඌයේ අනාගතයේ වන්නේ කෙනෙක්ට ඉඩක් එනවා. ඒක නිසා මහත්මිය කොහොමත් ඉන්න තැනකට තමයි ධර්මයේ කියන්නේ ඉන්න තැන අපි හරි විදිහට යොමු වෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. ප්‍රකට වෙන ඉස්මතු වෙන කාරණාව හොයනවා කියන එකක් එකයි තියෙන්නේ. ඒ ප්‍රකට වෙන ඉස්මතු වෙන කාරණාව බෙදලා හරි දේ ගන්න ඕනේ නැහැ අපි. ඒක අතීතේ අනාගතේ පැනවෙන්නේ නැති කාරණාව ඉස්මතු කරගන්න ඕනේ කියන එකක් කරන්න බෑ. අපි ප්‍රකට වෙන ඉස්මතු වෙන කාරණාව හොයමු. එතකොට ඒ කාරණාව හෙවීම කියන කාරණාවේදී ওই මහත්මියට ප්‍රශ්නෙට මේ ඒ ප්‍රශ්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ප්‍රශ්නේ නිස්පභාවණයක විතරට වෙන්නේ. ඉතින් එහෙම හිතුවොත් හරි කියලා හිතනවා. තෙරුවන් සරණයි.
එහෙනම් සයින්නසෙක හොඳටම තේරුම් ගියායි විදිහට හිතන්න. නමුත් මම අර අතීතය එහෙම කියලා දාලා නෙමෙයි. නමුත් මම අර මේ මට හිතුනේ හැම වෙලෙම අපිට එහෙම තමයි සිටින්නේ. මොකද අපි ලෝකේ මේක බහැගෙනනේ ඉන්නේ. ධර්ම මේක තියෙන්නේ අපිටමනේ. අපි තාම මේ කරවලා නැති නිසා ඉතින් මේ විදිහ ප්‍රශ්න මේ මතුවෙනවා නම් සයින්නසි දැන් ඒක හොඳටම පැහැදිලි සයිනස් පැහැදිලි කළ දුන්නද ඒ විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ සයිනස් බේවින් පේන් තරස
තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ ප්‍රශ්න නැහැ වගේ පේන්නේ අපි එහෙනම් අවසන් කරමුද
හොඳයි නේද
හොඳයි ස්වාමීන් වහන්සේ එහෙමනම් අද දිනත් මේ අපගේ ස්වාමීන් වහන්සේලා වන ගෞරවනීය තනමල් විල ඥාන විමල ස්වාමීන් වහන්සේ මාතලේ අමතදස්සි ස්වාමීන් වහන්සේ කුරුණෑගල රතනසාර ස්වාමීන් වහන්සේ ඒ වගේම අපගේ මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමාත් අප වෙනුවෙන් මේ උදිමුත්‍රි උදෑසනින්ම අපට මේ ධර්ම කරුණු පැහැදිලි කරලා දෙමින් අපිට ඉතාම වටිනා ධර්ම දානමය කුසලයක් සිදු කරගත්ත ස්වාමීන් වහන්සේලාත් රවි මහත්මයාත් ඒ වගේම ඒ රැස් කරගත්ත කුසලොත් ඒ වගේම අපත් මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලුම කුසල් ස්වාමීන් වහන්සේලාටත් රවි මහත්මයාටත් අනුමෝදන් කරනවා ඒ සියලු දෙනාම ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්ම අවබෝධයේ පිණසම මේ කුසල් හේතු වාසනා වේවා ඒ වගේම අද ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණ සියලුම මහත්ම මහත්මීන්ටත් මේ ධර්ම සාකච්ඡාව සාර්ථක කරගෙන යාමට උදව්කාර කරන සියලුම මහත්ම මහත්මීන්ටත් ප්‍රශ්න ඉදිරිපත් කරපු සියලුම දෙනාටමත් උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ස්වාමින් වහන්සේ ස්වාමීන් වහන්සේලාට ගෞරවයෙන් ආරාධනා කරනවා අද ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේලාට, වගේම සියලු දෙනාටම තෙරුවන් සරණයි.